பேரோ சரணா சாமி நாட்டமோ அத தப்பிச்சு கொடுத்து பாருதி நீ அங்காரோ தாத்தின குஜதாகமு தர்ம சாட்சாவு ஆரம்பகரான சுதனம் பண்ணி நீ அதத்த அப்பகி கௌரவி சுவாமி ஹான்சி சம்பந்தா இன்னோ அப்படி நீ வெடசரான முல்லை நம்ம மேவின சம்பந்திகரணி கரண அப்பகி கல்யாண மித்திர ஆச்சார ரவி உங்களுக்கு மித்திர சம்பந்தா இன்னோ ఆరాధన ఆరంభకరణ
తెరువన్ సరణాయి అంగహరువాద దినేన కుజదాహమదహం సాకచ్చావ ఆరంభవునిందనంద మహత్యాగే ఆరాధనా කාපාත්වගෙන යන්න ඉතින් ගක් ලොකු ධර්ම දානයක් කරන්න ඉතින් බොහෝ දෙනෙක් සම්බන්ධ වෙනවා. අපේ ස්වාමීන් වහන්සේ මහත් කරුණාවෙන් සම්බන්ධ වෙලා ඒ දහම් විස්තර කරලා දෙනවා. ඒ හැම දෙනා වෙනුවෙන්ම අපේ ස්වාමීන් වහන්සේ අවසරයි තනමල්ලි ඥානන් ස්වාමීන් වහන්සේ දත්ත සම්බන්ධයි. හැමදෙනා වෙනුවෙන්ම උන්වහන්සේව දෙපා නමස්කාර පූර්වක පිළිගනිමු. අපිට දත්ත යම් කිසි සූත්‍ර දේශනාවක් විස්තර කරලා පිරිසට ප්‍රශ්න ලබා දීලා ඒ සාකච්ඡාව කරගෙන යන විදිහට ආරාධනා කරන තෙරුවන් සරණයි බේස්මන් මහත්ත.
තෙරුවන් සරණයි මහත්මයා, සියලු දෙනාට තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. විශේෂයෙන්ම අද දවසේදී කුජදා හමුව ධර්ම සාකච්ඡාවේ කටයුතු ආරම්භ කරන්නට කටයුතු සූදානම් වෙලා තියෙන අවස්ථාව. මූලික වශයෙන් පුණ්‍යානුමෝදනාවක් කරන්න ඕන ඇත්තටම අපේ මහාචාර්ය රවි කුක්කරගේ මිතුතුමා. බොහෝ දෙනෙකුට ධර්ම දානය සංවේදනය කරන්න විශාල කටයුයක්, විශාල උත්සාහයක් ධර්ම ඉන්නත් මහත්මා කෙනෙක්. තමන්ගේ ජීවිතයේ නිස්සරණ අධ්‍යාශීව කරන මෙහෙවරක් හැටියට තමයි ඒකට සිද්ධ කරන්නේ. අපිට වෙනතුරින් ලෝකයේ ගොඩවක් ධනවත් අය ලෝකයේ ජීවත් වෙනවා වන්නට පුළුවනි. ඒ වගේම ගොඩාක් බලවත් අය ලෝකයේ ජීවත් වෙනවා වෙන්න පුළුවනි. නොයෙකුත් විෂයන් ඔස්සේ, නොයෙකුත් තාක්ෂණික දැනුම ඔස්සේ විවිධ විදියට අභ්‍යවකාශය පවා තරණය කරන විවිධ ග්‍රහ ලෝකාදී දේවල් තරණය කරන ලෝකයක් තාක්ෂණයේ නිමිතම යමින් තියෙන කාලයක්. ඉතින් එවන් කාලයක මේ ජීවිතයේ යථාර්ථය කියන කාරණේ හොයාගෙන යන පිරිස බෙහෙවින් අඩුයි. එහෙම ජීවිතයේ ආධ්‍යාත්මය හොයාගෙන යද්දී ඒ ආධ්‍යාත්මික ගමනට මඟ පෙන්වන්න කටයුතු කිරීමත් බොහොම දුලබ වශයෙන් සිද්ධ වෙන කාරණයක්. ඉතින් එවන් වූ කාල පරාසයක ගොඩාක් දෙනෙක්ට ධර්ම පාසය සංසිඳ වීමට, එහෙමදීම ශාසනික වශයෙන් යොමු වීම වෙනස අවශ්‍ය වන ඇතිකඩ පෙන්වර දෙන පින්වත් මහත්මා කෙනෙක් තමයි අපේ රවි කුක්කරගේ එතුමා. ඒ නිසා එතුමාට අපි බෙහෙවින්ම නිදුක් නිරෝගී සුවය කරගෙන යන ශාසනික කටයුතු, ශාසනය වෙනුවෙන් දක්වන අනුග්‍රහ කටයුතු වෙනුවෙන් මෙත්තකින් ආශිර්වාද කරනවා. ඒ වගේම මේ අවස්ථාව මේ සුනන්ද මහත්මයා තමයි මුලික වශයෙන්ම මේ සංවිධාන කටයුතු සිද්ධ කරලා මේ කටයුතු කරන්නේ. ඉතින් එතුමා ඇතුළු මේ වෙනින් කටයුතු මේ කටයුතු සඳහා සම්බන්ධ වෙන සියලු දෙනාට ආශිර්වාද කරමින් අදත් අපේ සූත්‍ර දේශනාවත් මූලික වශයෙන් පද පරිවර්තනයක් විතරක් සිද්ධ කරලා ඊට පස්සේ ඔස්සේ අපි කතා බහ කරගෙන යමු, සාකච්ඡාව දිගට පවත්වාගෙන යමු. ඒ නිසාම මාද පින්වත් හැමෝම දෙනාට උපකාර වන සූත්‍රයක්, කවුරුත් රුචි සහ කවුරුත් දන්න කියන සූත්‍රයක් ඔස්සේ සාකච්ඡාව මෙහෙවගෙන යන්න මූලික පදනමක් කිට්ටු කරන්න තමයි මම සූදානම් වුනේ. එහෙනම්ද මම මේ සූත්‍ර දේශනාව හිතට තෝරගත්තේ විපල්ලාස සූත්‍රය. විපල්ලාස සූත්‍රය තියෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ රෝහිතස්ස වර්ගයට අයිති සූත්‍රයක් තමයි විපල්ලාස සූත්‍රය. මේ විපල්ලාස සූත්‍රයේ සාමාන්‍ය තේරුම තමයි කියන්නේ විපල්ලාස කියලා කියන්නේ විපරීත කියන අර්ථයට. ඒකට පේනවා ඇති මේ සූත්‍රයේ විපල්ලාස කියලා කියන්නේ විපල්ලාස කියලා කියනවා විපරීතයි කියන අර්ථය දෙනවා. විපරීතේල කියන්නේ විකෘති වෙලා වෙනස් වෙනවා, සාමාන්‍ය කියන්නේ හැඩය වෙනස්, සැබෑ ස්වභාවය නෙවෙයි කියන අර්ථය මේ විපල්ලාස කියන වචනය තුළ තියෙනවා. සංස්කෘත භාෂාවෙන් නැත්නම් මිශ්‍ර සිංහලයට නැගුණොත් විපර්යාස කියන විපර්යාස කියන වචනය තමයි විපර්යාස වෙලා කියන විපරිසර වෙලා විකෘති වෙලා විපරීත වෙලා කියන අර්ථය දෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ විපල්ලාස සූත්‍රය කතා කරද්දී මේ සූත්‍රය ආමන්ත්‍රණය කරන්න කාටද? මේ මානව සංහිතයටනේ, ධර්මයක් වෙන පිරිසටනේ. ඒ ධර්මයක් හොයන පිරිසට මේ ආමන්ත්‍රණය කරද්දී මේ ධර්මයේ හොයන පිරිසට තමයි මේ දේශනාවෙන් මේ කරුණු විස්තර කරලා දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ මානවයා, මිනිසයා, සත්වයා, ලෝකයා දී විපර්යාස වීම, සාමාන්‍ය ස්වභාවයේ වෙනස් වීම කියන අර්ථයේ හැඟවෙන දැනවෙන සූත්‍ර දේශනාවෙන්. ඒ නිසා ඇත්තරම අපි ජීවත් වෙන්නේ සැබෑ ස්වභාවයෙන්ද? අපි ජීවත් වෙන්නේ විපර්යාස වෙලාද නැත්නම් විපරීත වෙලාද කියන කාරණාව උලුප්පා ගන්න, මත කරගන්න උපකාර වෙන සූත්‍ර දේශනාවක් හැටියට මේ සූත්‍රය අපි ඉගෙන ගන්න උත්සාහ කරමු. චත්තාරෝ මේ භික්කවේ සඤ්ඤා විපල්ලාසෝ, චිත්ත විපල්ලාසෝ, දිට්ඨි විපල්ලාසෝ, හතමේ චත්තාරෝ. සාමාන්‍ය සූත්‍රයේදී මේ අදහස තමයි මහණෙනි මේ විපරීත සංඥාව, විපරීත චිත්තය, දෘෂ්ටි විපරීතය සතරකින් ඒකවර සතරද යත්. ඒකට චත්තාර මහණෙනි චත්තාරෝ මේ විපල්ලාස, කියන්නේ විපල්ලාස හතරක් තියෙනවා. සංඥා විපල්ලාස, සඤ්ඤා කියලා කියන්නේ අඳුන ගන්නවා, විපල්ලාස කියන්නේ විකෘතිය. කියන හඳුනා ගන්න, ඒ හඳුනා ගැනීම විකෘතිය. යම් කිසි කාරණයක් තියෙනවා නම් ඒ කාරණේ හඳුන ගන්නකොටම සඤ්ඤා කියන්නේ අඳුර ගන්නවා කියන එකනේ. විපල්ලාස විකෘතිය, විකෘති වෙලා තමයි මේක අඳුනගන්නේ. චිත්ත විපල්ලාසෝ කියලා කියන්නේ චිත්ත කියන්නේ අපි චිත්ත කියන වචනේ කියන්නේ හිතන ගතියත් එක්කනේ. දැන් පෑන කියන්නේ ලියන කෘත්‍යයත් එක්ක කතා කරනවා වගේ චිත්ත කියන්නේ හිත, හිත හිතනවා කියන ගතියත් එක්ක විපල්ලාස. එන්නේ හිතන විදිය විකෘති, අඳුන ගන්න විකෘති, අඳුන ගන්න විදිය විකෘති. චිත්ත විපල්ලාසෝ හිතන විදිය විකෘති. දිට්ඨි විපල්ලාසෝ, දිට්ඨි කියන්නේ දැක්ම, දකින විදිය විපල්ලාසෝ. විපල්ලාසෝ කියන්නේ විකෘති කියන එක. විකෘතියන් කේක, ඒ කියන්නේ අඳුන ගන්න හැටි විකෘති, හිතන විදිය විකෘති, දැක්ම විකෘති වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ විකෘති හතරක් තියෙනවා කියන භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා. බලන්නකොට ඒකට දැන් අපේ ජීවිතයේ ඔක නිවැරදි කරගන්න දැන් අපි විවිධ දේවල් අඳුන ගන්නවානේ. දැන් මේ සාමෙන් වහන්සේ කතා කරනවා, ඊට පස්සේ ඒක අඳුන ගන්නවා. කුජ දහමෝට සම්බන්ධ වෙන ඉන්න කියලා ඒක අඳුන ගන්නවානේ. ඔබේ ෆෝන් එකක් තියෙනවා, ලැප්ටොප් එකක් තියෙන පුළුවන්, ඒක අඳුන ගන්නවානේ. අපි මෙන්න මේ සාකච්ඡාව මේ අවුනා කියලා අඳුන ගන්නවා. ඊට පස්සේ මේ සූත්‍රය මෙන්න මේකයි කියලා අපි අඳුන ගන්නවානේ. ඒ හඳුන ගැනීම විපර්යාස. ඒක ඔහොම නේද අපේ ජීවිතේ රස චිත්ත. අපි මොනවා හරි දේවල් හිතමින් නේද ඉන්නේ. මේ වෙලාවේ හිත දවස ගැන හිතනවා, මම ගැන හිතනවා, මගේ ජීවිතය ගැන හිතනවා, මගේ අපේ රට ගැන හිතනවා. සමහර වෙලාවට අඳුම තරමේ මේ දහම් කාරණයක් හරි හිතමින් ඉන්නේ කියන අපි හිතන කාරණාවක් එක අපේ ජීවිතේ තියෙනනේ. දිට්ටි කියන්නේ දැක්ම. ඒ කියන්නේ මම දැන් මෙතන සාමිනවහන්සේ ඇති නමක් ඇතුළත මම හිතන හැටි, සාමිනවහන්සේලා හිතන හැටි විවිධයි නේ. මිහිණින්වහන්සේලා ඉන්නෝ නම් මේ මිහිණින්වහන්සේලා හිතන හැටි විවිධයි. මහාචාර්යතුමා, පුනන්දු මහත්මයා, හරි මෙතන ශ්‍රාවක හැමෝම දෙනවා. ඒ අපිට ආවේනික, අපිට අනුරූප වෙච්ච දැක්මක් තියෙනවා. දැන් මගේ සමස්ත කායික හා වාචික ක්‍රියාවලින් සියල්ලම කේන්ද්‍රගත වෙනවා තියෙන මම මගේ දැක්මට අනුරූපව කායික මානසික සියලුම කයින් කරන දේවල්, හිතන විදිය, ඊපස්සේ මන වචනෙන් කතා කරන දේවල් මේ හැම දෙයක්ම දිටිවිසන දැක්මකට අනුරූපයි. අඳුන ගන්න දේවල්, හිතන විදිය, ඊපස්සේ දකින විදිය මේ හැම දෙයක්ම භාග්‍යතුන් වහන්සේ එහෙම මේ විපල්ලාස වෙන හැටි, විකෘති වෙන හැටි කියලා දෙනවා. ආන්‍ය වගේ විකෘති හතරක් තියෙනවා කියලා කියනකොට මොකද මේ විකෘති හතර? අනිච්චේ වික්කවේ නිච්ඡන්ති සංඥා විපල්ලාසෝ, චිත්ත විපල්ලාසෝ, දිට්ඨි විපල්ලාසෝ. මහණෙනි මේ අනිච්චේ, අනිච්චේ කියන්නේ අනිත්‍ය යෙහි, අනිත්‍ය යෙහි කියලා තියෙන්නේ. කර අපි වෙනවත් කතා කරන්නේ සත්‍යමේ විභක්තිය කියලා. අනිත්‍ය යෙහි කියලා තියෙනවා. අනිත්‍ය යෙහි නිච්ඡන්ති, නිට්ඨය යයි. අනිත්‍ය කෙරෙහි නැත්නම් අනිත්‍ය කාරණා පිළිබඳව නිට්ඨය යයි සංඥා විපල්ලාසෝ. අඳු කියන්නේ ඒක අඳුන ගැනීම විපර විකෘතියක් කියන්නේ. කවුරු හරි අනිත්‍ය කාරණාව නිට්ඨයයි කියලා ගන්නවා නම් ඒක අඳුන ගැනීමේ විකෘතිය. ඒ හිතන විදිහේ විකෘතිය, දකින විදිහේ විකෘතියක් කියන්නේ. දුක්ඛේ වික්ඛවේ සුඛන්ති සංඥා විපන්නා. දුක්ඛේ කියලා කියන්නේ පිහිටා හිතන ගතිය. පිහිටා හිතන ගතිය. මෙතන දුක්ඛ කියන වචනයෙන් අපි අර ගතිය තේරෙන්නේ පෙළෙන ගතිය, විඳවන ගතිය කියන අර්ථය නෙවෙයි. අපන හිත ගතිය, ඒ කියන්නේ පිහිටන ගතිය. නොපිහිටියේ යුක්තක් සුඛාන්ති සැපයයි කියන්නේ පීඩන කාරණයක් හැටියට හිතනවා නම් දුක්සහගත වූ කාරණයක් සැප කියලා ගන්නවා නම් ඒක අඳුනගන්නේ විකෘතියක්. ඒක හිතන විදිහ විකෘතියක්. ඒ වගේම දැක්මේ විකෘතියක් කියලා කියනවා. අනත්ත්‍නේ වික්කවේ අත්තාති සංඥා විපල්ලාසෝ. අනත්ත්‍නේ කියන කියන්නේ අත්ත කියන්නේ ළඟ කරගන්නවා. අනත්ත කියන්නේ ලං නොවී, අනත්තනේ ලං නොවී මිහි. මහණනි අත්තාති ලං නොවී, ලොවී නම් ලං නොවිය යුත්තක්. ලං විය යුතු කාරණයක් හැටියට ලං වෙන්න හොඳ තැන නැති තැනකට ලං වෙනවා නම් ඉතින් ඒක අඳුනා ගැනීම විකෘතිය. ඉතන විදිහේ විකෘතිය දැක්මේ විකෘතිය. අපි තුන් ලං වෙන්න හොඳ නැහැ. ඔන්න දැන් අපි අපේ ඉස්සරහින් යනවා ඉන්ධන පුරවපු අපිට වාහනයක් යනවා බවුසර් වගේ එකක්. ඒක ගහලා තියෙන වාහනේ හේතුව දෙයි කියලා. ඉතින් ලන්නු අපි ගිහින් අපේ වාහනේ හප්පනවා. ඉතින් ලන් නොවේ යුත්තේකට ලන් වෙනවා. අපි විශාල කඳු ප්‍රපාතයක් තියෙනවා කියලා. එතන කියන අවදානම් සහගතයි යන්නේ පා මෙතන. ඉතින් යනවා. ඉතින් ගිහින්දා මරුමෝටපත් වෙනවා. සමහර වෙලාවට කියනවා එතනට චපීතුනි ආදි ආරක්ෂිත කලාප යන පිටුනි මේ බිම් බෝම්බ වගේ වලට අපි තැනක් හරි වගේ එක. ඉතින් ලං වෙන්න එපා කියලා මේ කියනවා. හැබැයි ලං වුණාට පස්සේ විනාශයක් වෙනවා. ඒ වගේ අපි තුන් කොරෝනා තියෙන කාලේ ඒ ස්ථාන්ට යන්න එපා, ලං වෙන්න එපා කියලා කියන්නේ එපා නිසා. ලන් නොවී යුත්තකට ලන් වෙනවා නම් එයා ලන් වෙන්නේ විකෘතියක් එක්කනේ. අන්න ඒ වගේ දැන් අපිට මතක් වෙනවා අනත්තනි අත්තාති කියන එකනි අර ගාථාවකත් හමු වෙන්නේ මේ ද්වේතානුපස්ස අනත්තනි අත්තමානි පස්ස ලෝකං සදේකං නිවිතං නාම රූපස්මින් විදං සච්ඡන්ති මඤ්ඤති කියන එන්නේ තතෝතං හොති අඤ්ඤතා කියලා කියන්නේ يعني ලං නොවේ යත්තේ ලං වෙනව නම් ඒක එයාගේ හඳුනගන්න කි විකෘතියක් එයා හිතන දේ විකෘතියක් එයාගේ දැක්ම විකෘතියක් එතකොට කියනවා ඊළඟට නෝ අසුබේ අසුබේ කියලා කියන්නේ සුබ අසුබ අසුබ කියලා කියන්නේ පිටිල ඉන්න දෙයක් තියෙනවා නම් සුබයි සාරයි සුබයි හොඳයි කියලා දෙයක ඉස්මතුවක් තියෙනවා නම් يعني ලෝකයේ දෙයක් කියලා ගන්නවා නම් ලෝකය කියලා කියන්නේම බොරුව මායාව ඒ වගේම නොපිහිටිය යුක්තක් ඒ කියන්නේ සාර වශයෙන් කියලා ගන්න කාරණයක් නැහැ දැන් අපි හිතමු රූපය පේන පිළක් කියලා කියන පේන පිළේ මොකද ඇති මොකද කියන හරය හරයක් නැහැ මේකේ ගත යුත්තක් නැහැ ගත යුත්තක් නැති තැනක මේ කතාව තුනම අර්ථ විරහිත ස්වභාවයක් එතකොට අසුබේ කියන්නේ යමක් දෙයක් කෙනෙක් දෙයක් තැනක ඉස්මතුවක් වුණොත් සරලව කියනවා නම් අපිට ලං කරගන්න හරි අයින් කරගන්න හරි මධ්‍යස්ථ වෙන්න හරි ස්වාර්ථකාමීත්වයක ඉස්මතුවක් තියෙනවා නම් එකෝ සමහර වෙලාවට ලං කරගන්න සමහර දේවල් වලට අපි ලං කරගන්න කියලා යමක යමක් වෙනවා නම් අයින් කරන්න ඉවත් කරන්න කියලා යමක ඉස්මතුවක් වෙනවා නැත්නම් ඒ කරුණත් එක මධ්‍යස්ථ වෙන්න කියලා කාරණයක ඉස්මතුවක් වෙනවා නම් ස්වార్థකාමීත්වය තමන්ට ආවේනිකත්වයක ඉස්මතුවක් වෙනවා නම් ඒ අන්න මේ සුභයි කියලා ගන්න පුළුවන්. හැබැයි ලෝකයේ කියලා කියන්නේ පැවැත්මක ඉස්මතුවක් වන්නේම අඥානකම මතයි කියලායි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අන්න එහෙම පැවැත්මක ඉස්මතුවක් වෙනවා නම් ඒක සුභයි කියලා ගන්න එක ගන්නව නම් ආන්න එක ඒක හඳුනාගැනීමේ විකෘතියක් දැනගැනීමේ හිතන එකේ විකෘතියක් කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දෙනවා. අන්නේ වගේ ඊළඟට කියනවා චත්තාරෝ මේ භික්ඛවේ න සංඥා විපල්ලාසෝ න චිත්ත විපල්ලාසෝ න දිට්ඨි විපල්ලාසෝ අතන චත්තාරෝ. අන්න එතකොට ඊළඟට කියන්නේ න කියලා කියනවා න අනිච්චේ නිච්ච අනිච්චේ භික්ඛවේ අනිච්ඡන්ති න සංඥා විපල්ලාසෝ න චිත්ත විපල්ලාසෝ න දිට්ඨි විපල්ලාසෝ අනිත්‍ය කියන්නේ අනිත්‍යයෙහි අනිත්‍යයි කියලා අනිත්‍ය අනිත්‍යයි න එතන අඳුනගන්න එකේ විකෘතියක් නැහැ නැහැ හිතේ විකෘතියක් නැහැ දැක්මේ විකෘතියක් නැහැ දුක්ඛේ විකේ දුක්ඛං මහණේ දුක දුක්ක් හැටියට දකිනවා නම් න සංඥා විපල්ලාසොන්න චිත්ත විපල්ලාසොන්න දිට්ඨි විපල්ලාස අනත්තනි ලං නොවීමෙහි අනත්තාති ලං නොව ලං නොවීත කියලා නැත්නම් සංඥා විපල්ලාස නැහැ චිත්ත විපල්ලාස නැහැ දිට්ඨි විපල්ලාස නැහැ අසුභේ අසුභයෙහි මහණෙනි අසුභන්ති අසුභයයි කියන දැක්ම ඇති වෙනවා නම් සංඥා විපල්ලාස අසුභයෙහි මේ මහන් කියන්නේ ඒක අවිපරීත දෘෂ්ටියක් කියලා තමයි භාග්‍යතුන් වහන්සේ කියනවා දෙන්නේ මහණෙනි මේ වනා විපරීත සංඥානෝ චිත්ත විපරීතයක් නෝ දෘෂ්ටි විපරීතයක් නෝ කර්ම මතරයි කියන පෙන්වල දෙනවා අසුභදේ අසුභයි කියලා දකිනවා නම් අර ඒ විදිහට ඉමේකෝ වික්‍රේ චත්තාරෝණ සංඥා විපල්ලාසෝන චිත්ත විපල්ලාසෝන දිට්ඨි විපල්ලාසෝති මොන විදිහට අඳුනගන්නේ ඒ විකෘතියක් නැහැ හඳුනගා ඊට පස්සේ එතන විදිහේ විකෘතියක් නැහැ දැක් මෙහි විකෘතියක් නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා මම අත්‍තර මේ කරගෙන යන්නේ පද පරිවර්තන විතරයි ඊට පස්සේ අපිට සාකච්ඡාවට බඳු කරන්න පුළුවන් තරම භාග්‍යවතුන් වහන්සේ මේ පැහැදිලි කරලා දැන් ටිකක් පැහැදිලි කරනවා අනිච්චේ නිච්ච සංඤිනෝ දුක්ඛේච සුඛ සංඤිනෝ අනත්ත නිච්ච අත්තාතේ අසුවේ සුභ සංඤිනෝ. අනිච්ච සංඥාව පිළිබඳව නිච්ච සංඥාවෙන් යුක්ත වෙනවනම් දුක සම්බන්ධව සැපයි කියලා සැපේ සුඛ සංඤිනෝ හඳුනා ගැනීම යුක්තයි නම් ලං වූ නොවිය යුත්තේ ලං විය යුත්තක් කියලා හඳුන ගැනීමකින් යුක්ත වෙනවනම් දැන් මේක සංඤිනෝ කියන එයා ව්‍යවහාරයකට ගිහිල්ලා කියන කාරණේ කවුරු හරි අනිත්‍ය නිට්ඨ හැටියට දුක් සැප හැටියට අනාත්මය ආත්මය හැටියට අසුභය සුභයක් හැටියට සංඤිනෝ හඳුන ගන්නවනම් හඳුන ගැනීමකින් යුක්ත වෙනවා නම් ආන්නේ ඒ අයට කියනවා මිච්ඡා දිට්ඨි ගතා සත්තා කිත්ත චිත්තා විසංඤිනෝ තේ යෝග යුක්තා මානස අයෝගක්කේ විනෝ ජන. වැරදි ලෙස දෘෂ්ටිගත වෙච්ච සත්‍යෝ සැලෙන සිතින් යුක්තව කිත්ත චිත්තා මිච්ඡා දිට්ඨි ගතා සත්තා මිත්‍යා දෘෂ්ටියත් එක්ක ගියපු සත්තා සත්‍ය කිත්ත චිත්තා කියලා කියන්නේ මේ විපරීත සිතෙන් යුක්ත වෙලා කිත්ත චිත්තා කියන්නේ විපරීත වෙලා විසංඤිනෝ කියන්නේ ඒ සංඥාව විකෘති කිත්ත චිත්ත කියලා කියන්නේ උමුතු සිත ඇති කියන අර්ථය නේද අපිට පේනවා ඇති උමුතු සිත ඇති විසංඤිනෝ කියලා කියන්නේ විපරීත සංඥාව වරද්දවලා අරගෙන තියෙන තේ යෝග යුක්ත මාරක ආයෝගක්කේ විනෝ ජන. ඊට පස්සේ කියනවා ඒ කෙලෙස් සහිත යෝගයන්ගෙන් නිදහස්ව ලබන විරහිත බව නොලබුන් ඒ අය මායාවේ ක්ලේශ යෝගෙහි යෙදුනා කියලා කියනවා. තේ යෝග යුක්ත ඒ අය යෙදීමක යුක්ත වුණා කියලා කියනවා. මාරස මායාවේ පායසේ තමයි අයෝග කියනෝ ජන. ඒ ජනතාව සුදුසු නැති තැනකට යුක්ත වුණා. එයාලා ඊයදුනි මායාවේ පැත්තට. සරලව කියනවනම් අනිත්‍ය නිට්ඨය හැටියට දුක සැප හැටියට අනාත්මය ආත්මයට අසුභය සුභ හැටියට සත්‍ය යොමු වෙලා නම් ඉන්නේ යාය මිත්‍යා දිට්ඨිගත මිත්‍යා වැරදි දෘෂ්ටියකින් යුක්ත තමත් එක්කයි. ඉතින් මොනෝ වැරදි ඇත්තර මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත උනාට පස්සේ ආ මායාවේ යෙදීමි තමයි ඉනෝ කියන්නේ. සත්තා ගච්ඡanti සංසාරං ජාති මරණ ගාමිනෝ යදාච බුද්ධා ලෝකස්මින් උප්පජ්ජanti පබහංකරෝ කියලා කියනවා. මෙන්න මේ විදිහට සත්තා ගච්ඡanti සංසාරං ජාති මරණ ගාමිනෝ මේ සත්‍යෝ ඉපදෙන මරණ සංසාරේ චරිසරාගෙන ගමන් කරනවා කියලා කියන සත්තා ගච්ඡanti සංසාර සත්‍යෝ ගච්ඡanti යති සංසාරං සසර කියන්නේ සසර කියලා කියන්නේ සැරිසරනවා කියන අර්ථය. ඉත්ත භාවඤ්ඤතා භවං සංසාරං නාති වත් මේ බවක් අන් බවක් කියලා යම් කිස්මතුවක් තියෙනවා නම් එතන සසරක පැවැත්මක් කිස්මතු වෙනවා. අවිද්‍යාව දවත්තන්හවත් නිසා සත්‍ය සසරට වැටිලා පැවැත්මකට ගිහිල්ලා ජාති මරණ ගාමිනෝ ජාති මරණ ගාමිනෝ කියන්නේ ජාතියක් මරණයත් එක්ක තමයි ඒ අය සසරේ ගමන් කරන්නේ. ඔන්නෝ අතර යදාච බුද්ධා ලෝකස්මින් උපජ්ජන්ති පබං කරමු ලෝකයටම ලෝකයේ පබං කරෝ කියන්නේ අන්ධකාරයේ දුරු කරන බුදුවරය ලෝකේ පහළ වෙනවා කියලා කියනවා. මෙන්න මේ යම් කාලයක පහළ වෙනවා නම් කියන්නේ සත්‍යෝ සංසාරේ මෙන්න මේක ජාති මරණ වලට පත් වෙනින් රසට සැරිසරන්ති යම් කණේක ආලෝකයේ එළිය දෙන අන්ධකාරයේ දුරු කරන බුදුරජාණන් වහන්සේ උපදිනවා කියන ලෝකයේ තුන. තේමං කියන තේමං ධම්මං පකාසෙන්ති දුක්ඛූප සමගාමින තේ සංසොත්තාන සප්පඤ්ඤා සචිත්තං පච්ච ලද්දතේ. ආමේ ඒ බුදුවරු දුක් සංසිඳවන්නා වූ මේ චතුරාර්ය සත්‍ය ධර්මය නැත්නම් විතර කරන ධර්මය ප්‍රකාශ කරනවා. තේමං ධම්මං පකාසෙන්ති ඊතර වෙන ධර්මයේ ඒ බුදුරු බුදු දේශනා කරනවා. දුක්ඛ උප සමගාමින දුක්ඛ කියන්නේ දුක උප සමගාමී උප සම කියන්නේ සංසිඳවන ස්වභාවයෙන් යුක්ත ධර්මීය ලෝකයට දේශනා කරන තේසං සුත්තාන සප්පඤ්ඤෝ ප්‍රඥාව ඇති සත්‍යෝ ඒ බුදුරජාණන් වහන්සේගේ මේ සප්පඤ්ඤෝ අන්න එතන හරි ලස්සනයි. එතන සප්පඤ්ඤෝ නුවණ නැති අය හරි වටිනෝනේ. ඒ බුදුරුවන්ගේ ධර්මය අහන්නේ කවුද නුවණ නැතනි කම්ම නිකන් ධර්මය වුණා කියලා එහෙම හරියන්නේ සිතීමේ හා විමුක්තියේ ශක්්‍යතාවයෙන් යුක්ත පිරිස්. එතන ගතෙන් යුක්තය ඒ ධර්මය සචිත්තං පච්චලද්දතේ. මේ ඒ අය මොකද කරන්නේ? ඒ ධර්මය අහලා සචිත්තං තමන්ගේ හිත පච්චලද්දතේ කියලා කියන්නේ අවබෝධය ලබා ගන්නවා. ලබා ගත්තට පස්සේ ඒ අය මොකද කරන්නේ? අනිත්‍යං අනිච්ඡතෝ දක්ඛං දුක්ඛං අද්දක්ඛ දුක්ඛතෝ අනිත්‍ය අනිත්‍ය හැටියට දකින්නවා, දුක දුක හැටියට දකින්නවා, අනත්තනි යන අනත්තාති කියන්නේ ලං නොවේ යුත්ත ලං නොවේ යුත්ත හැටියට, අසුභං අසුභතෝ දස්සං අසුභය අසුභය හැටියට දකින්නට සම්මා දිට්ඨි සමාදාන. අන්න එතන හරි ලස්සනයි නේ. සම්මා දිට්ඨි සමාදාන අන්න සම්මා දිට්ඨි සමාදාන මෙසේ නිවැරදි දෘෂ්ටියක් සමාදන් වීම තුනේ අන්න හරි දැක්මින් යුක්තකම. එතන බලන දැන් අර අනිත්‍ය නිත්‍ය හැටියට, දුක සැප හැටියට, අනාත්ම ආත්ම හැටියට, අසුභ සුභ හැටියට අරගන්න එතන අපිට අපි දැක්කා මේ ඒ වගේ අයට කිව්වනේ වචනය මේ මිත්‍යා දිට්ඨිය ගත්තා. මිත්‍යා දෘෂ්ටියත් ඒ කියපු අය කියලා ඔය තියෙන ඒ අය. හැබැයි මෙන්න මෙතනදී පෙනවා අනිත්‍ය අනිත්‍ය හැටියට, දුක දුක හැටියට, අනාත්ම අනාත්ම හැටියට, අසුභ අසුභ හැටියට දකිනවා නම් අන්නේ අය මොනවද මේ සමාදාන වෙලා තියෙන්නේ? සම්මා දිට්ඨි සමාදාන, මනා දෘෂ්ටිය සමාදන් වීම තුළින් සබ්බා සබ්බං දුක්ඛං පච්චිකුති සියලුම දුකින් ඉක්මවා ගියා කියලා කියනවා. සියලු දුක් වලින් එතර වුණා කියලා පැහැදිලි කරනවා. අන්න සම්මා දිට්ඨි. ඒක සම්මා දිට්ඨියට සම්මා දිට්ඨියෙන් යුක්ත වෙච්ච අය තමයි අනිත්‍ය අනිත්‍ය හැටියට, දුක දුක හැටියට, අනාත්ම අනාත්ම හැටියට, අසුභය අසුභය හැටියට දකින්නේ. එන්න එකට පාදක වන සාධකය තමයි සම්මා දිට්ඨිය. ඒකට සම්මා දිට්ඨිය ඇති කරගන්න හැටි යන්න උඩ කියනෝනේ කොහොමද? යදාච බුද්ධා ලෝකස්මින් උපජ්ජන්ති පබං ලෝකයට ආලෝකය ගෙනන් දෙන බුදුර ලෝකේ උපදිනවා. අන්නේ උපදිනකොට ඒ මං ධම්මං ප්‍රකාශෙන්ති. ඒ අය තේ කියන්නේ ඒ උත්තමයන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන දුක්ඛූප සාමග්ගාමන දුකේ සංසිඳවන අන්නේ තේසං ධම්මං සුත්තාන. අන්න එතකොට අර පැත්තෙන් ධර්මය ඇහෙන්නත් ඕන. සප්පඤ්ඤෝ අන නොනති භාවය යුක්ත කෙනා තමයි මේ ධර්මය අහන්නේ. අන්න එතකොට බුදුවරේ භාග්‍යතුන් වහන්සේ නමක් ලෝකෙන් එතරම් ධර්මයක් දේශනා කරන කල්හි ඒ ධර්මය නොනැතියන් විසින් අහනවා. අන්න ඒ ශ්‍රවණයමයි දුකින් එතර වීම පිණිස උපකාර වුනේ. ඒ කියන්නේ විකෘති තත්ත්වය පහව යෑම. අපි හිතමු දැන් මගේ අතේ මේ කුෂ්ඨයක් හැදිලා තියෙනවා. ඒ මොකද්ද? ඒ ප්‍රകൃතියද විකෘති? විකෘති ස්වභාවයේ විකෘත වෙනවා. විකෘති වෙනවා. අන්න ඒ විකෘත වීම නිසා සත්‍යය සතරට ඇදිලා යනවා කියලා මේ සූත්‍රය පැහැදිලි කරනවා. මේ සූත්‍රයේ නම උපල්ලාස. එනිසා මේ අපි සත්‍ය අවබෝධ කරගන්නාත් එක් ධර්මීය දකින්නත් එක් අපි සෑම සියලු දෙනා මෙන්න මේ විපල්ලාසයන්ට ගොදුරු වෙනවා. අවිපරීතත්වයට කියන්නේ වෙන්නේ නැහැ. විපරීත ස්වභාවයෙන්මයි අපි සියලු දෙනාම සියුක්ත වූ වන්නේ. ඒ නිසා අපි සියලු දෙනාම කළ යුතු කාරණය තමයි ලෝකයට දහමක් දේශනා කරන උතුමේ නිරවද්‍ය ධර්මය දේශනා කරද්දී ඒ ධර්මය සප්පඤ්ඤු ප්‍රඥාවන්ත ස්වභාවයෙන් යුක්තව විමසීමේ යුක්තව මේක තමයි විපල්ලාස නොවන න විපල්ලාස වෙන්න මාර්ගයෙන් හැටියට දේශනා කරලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි සූත්‍රය පැහැදිලි කරන්නේ. ඉතින් එතන ඉඳලා අපි අපේ මාචාර්යතුමා ඇතුළු අපි සෑම සියලු නම එක්කන්ස වෙන අදහස් දක්වමින් සම්මහන්සේ නම් හිමිනාත් වෙනවා. ශ්‍රාවක සාවිකාව මේ කවුරු කතා බහට මුතු කරගෙන සාකච්ඡා විස්තර පවත්වාගෙන යන නිර්මල සමය එනාටම
නිර්වාණ සරණයි පින්න ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.
මනස මට මේ මට ඇහුණ විදිය නිවැරදි නම් මේ සම්මාදිට්ඨිය ඇති වුණ කෙනෙකුට මේ විපල්ලාස වෙන්නේ නැහැ කියලා තමයි මට ඇහුනේ. මේ එතකොට ස්වාමීන් වහන්සේ අනිත්‍ය දේ නිත්‍ය වශයෙන් හඳුනා ගැනීම විපල්ලාසය. දැන් අපි ආනන්ද මහරහතන් වහන්සේ මට මතක විදිහට මං හිතන්නේ සෝවාන් වෙලා හිටියේ පිරිනිවන් පානකොට බුදුරණන්
අපිට ඇහෙන නැති වෙන ගේ තුන කතා කරන්නේ නේද?
සානස් ඩිස්කනෙක්ට් නා.
ආ ඒක තමයි හොඳයි.
ආ එතකොට සායන එදින්දි ආනන්ද මහරහතන් වහන්සේ මේ අඬනවා පිරිනම් පානවස් බුදුරණන් සිපිරන් පානවස් තලෙයි. අනිතික තමයි විසාකා අර මිනිබිරියක් නැති වෙන වෙලාවේ විසාකා තේ වෙලාවම හිතන සෝවාන් වෙලා හිටියේ මේ ඒ වෙලාවේ අඬනවා. ඒ තමයි බුදුරණන් වහන්සේ ඊට පස්සේ තමයි සිය උපද්දවන්නේ. එතකොට මේ සම්මාදිට්ඨිය ඒ අය පත් වෙලා ඉඳද්දී මේ ඒ කියන්නේ මේ සම්පූර්ණ මේ විපල්යාසය නැති වෙන අරහත්ත්වයට පත් වුණාම කියන එක දෙකින් තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ. අනිත් කරුණ සම්බන්ධව තියෙන එක එක ප්‍රායෝගික ප්‍රශ්න ස්වාමීන් වහන්සේ මම පසු මේක පිළිතුරෙන් පස්සේ ඉදිරිපත් කරනවා. තේරුම් ගන්න.
තේරුම් ගන්න. මේ හරි අසම් ප්‍රශ්නයක තිබුණා ඉදිරිපත් කළේ මේ දැන් මෙතන දැක්තර පස්සේ ඒක මහත්මයා මේ අපි අර ඒක පරයය දෙකක් හැටියට අරගත යුතු වෙනවා. පරයය දෙකක් කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ දෙයින් ධර්මයේ අදාරද්දි විවිධ කියන්නේ කෝණ ඔස්සේ අපි යන්න ඕන පරයය ඔස්සේ දැන් පරයය පිළිගෙන කියලා දෙන රට දෙකක් විවිධ දෙකක් එකක් තමයි ලෝක පරයය කියන කාරණය. එතකොට අනිත් කාරණේ තමයි මේ ධර්ම පරයය කියන කාරණය. එතකොට ලෝක පරයය කියලා කියනකොට අපි ගන්නවා ඉන්න සෝවාන් කෙනෙක් ඉන්න කෙනෙක් ඉන්න සෝවාන් කෙනෙක් ඉන්න සකදාගාමි කෙනෙක් ඉන්න අනාගාමි කෙනෙක් ඊපස්සේ ඉන්න රහතන් වහන්සේ නමක් ඉන්න බුදුරජාණන් වහන්සේ නමක් කියන වචනය අපි ඒ පැත්තට අරගන්න. දැන් මේ දර්ශනයක් විදිහට ගත්තොත්ින් දැන් උතුමාහ පුකාරණේ පුකාරණ දැන් මෙන්න මේ වගේ දැන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මහා මුගලන් මහ රහතන් වහන්සේ සුභාග්‍යවතුන් වහන්සේ පවා දැන් අර සූත්‍ර දේශනා කර තියෙනවානේ මොකද බොජ්ජංග පිටකතර මහා පිටි පොතේ තියෙන අර බොජ්ජංග පිටි වෙන ආලයිතිනේ ඒකද කියනවා. දැන් මහා මුගලන් මහ රහතන් වහන්සේ දුක්ඛිත ආබාධිතෝ දුක්ඛිතෝ බාලෝ දිනානෝ අර ඒ විදිහට කියනවා. මුගලන් මහරහතන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට ආබාධයට පත් වුණා කියලා කියන දුක්ඛිතෝ බාහනි ගිනන දුකට පත් වුණා දැරිසේ ගිනන් වුණා. එහෙනම් ඒ සමහර සූත්‍රවලදී නම කච්චිතේ කමනියං කච්චියාපනියං කච්චි දුක්ඛා වේන කෙසේද යැපෙන්න පුළුවන් ඉවසන්න පුළුවන් ඔය විදියට එහෙම කතා කරනවානේ. එතකොට දැන් ඒ වෙලාවේදී උත්තර දෙනවා ඉවසන්න බෑ යැපෙන්න බෑ නිලන් හරි අමාරුයි දුක්ඛිතයි ඔය විදිහට කියනවානේ. දැන් අර ඒ වගේ ආනන්ද සාමණේර වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනුවන් පාපු අවස්ථාවේ අඬන අවස්ථාවක් ඔය විදිහට ඒ කාරණා ටිකක් ඔබතුමා ඉදිරිපත් කළා විදිහට හරි ඒ රටාව ඒ ක්‍රමය ලෝකයක් තියෙනවා ලෝකයේ ඉන්න පිරිසට ඉන්න රහතන් වහන්සේ කියන එහෙම නැත්නම් ඉන්න සෝතාපන්න ස්වාමීන් කියන ආන්න ඒ විදිහට පැහැදිලි කරද්දී ඒ කරුණ ඒ විදිහට පැහැදිලි කරනවා. ඒක ව්‍යවහාරය. ඇත්තට ඒ කරුණ පැහැදිලි කරන්නේ ලෝකේ ජීවත් වෙන අපිට මෙන්න මේ වගේ කාරණාවන් ටික මෙහෙම මේ විදිහටයි කියලා ඉදිරිපත් කිරීම කරනවා. එතකොට දැන් අහපු ප්‍රශ්නේ තමයි මම ඉතුරු කරන්න කියලා ඉන්නම්. ඊළඟට මෙතනදි දැන් මේ සූත්‍රයේදී විපල්ලාස සූත්‍රයේදී ධර්මතාවයක් පිළිබඳව ඉදිරිපත් කරන්නේ දහම් පරයය එතන ලෝකයේ සූත්‍රයම මෙන්න මේ ධර්මතාවයෙන් කියන්නේ විපරීත ස්වභාවයත් එකේ ධර්මතා කියන්නේ විපරීතත්වයක් එක්ක ඉඳීම සහ විපරීතත්වයක් නොඉඳීම කියන කාරණය එකීමක් හැටියට තමයි මෙතෙන්දි ඉදිරිපත් කරන්නේ. මේ දහම් කාරණාවක් කියන්නේ වැරද්ද හා නිවැරද්ද කියන කාරණය බාහිරට කියලා දීමක් තමයි ඉදිරිපත් කරන්න වෙන්නේ. ඒකට ඇත්තටම දැන් අමෝස ධම්මන් නිබ්බානං වීමට සාපේක්ෂව ගත්තට පස්සේ ඉතින් අනිත් හැම දෙයක්ම අමෝස කියන්නේ බොරුවක් නොවන මුසාවක් නොවන එකම ධර්මතාවයේ නිවීම විතරයි. අනිත් හැම කාරණයක්ම නිවීමට සාපේක්ෂව ගත්තොත් ඒවා අසත්‍යයක් බොරුවක් හැටියට තමයි කියන්න වෙන්නේ. දැන් මෙතෙන්දී අපේ මහත්මයා මෙතෙන්දී ගත යුතු කාරණේ තමයි අර පරියාය දෙකක් ඉදිරිපත් කරන. දැන් මම අර උදාහරණ එක ගත්තේ ආනන්ද ස්වාමීන් වහන්සේ කීප ඔබතුමා ඉදිරිපත් කරපු ඊට පස්සේ විශාඛාවගේ කාරණාවන් ඒ වගේ කාරණා විශාඛාවන්ගෙන් ඒ වගේ කාරණා ඊපස්සේ රහතන් වහන්සේලා කර දුක්ඛිතෝ බාන්න ගිනානු අර ඒ විදිහට කරුණු ඉදිරිපත් කරමු. ඒ පරියාය ලෝකයට අදාළ කරපු ලෝකයේ එක්ක කතා කරනවා. එහෙම නැතුව ධර්මතාවය ධර්මපරයායන් ඉදිරිපත් කරනකොට එතකොට මේ පුජ්‍යලයන් පිළිබඳව සම්බන්ධතාවයන් ගත යුතු වන්නේ නැහැ. ඒක ගැන පෙන්නේ නැහැ. දැන් මෙහෙම ගත්තොත් දැන් ලෝකපරයායන් අරගත්ත පස්සේ මේ මොකද්ද ලෝකපරයායන් එක කතා කරනකොට එහෙම සංසිද්ධීන් සඳහන් වෙනවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ යන්න පුකාරණාවන් ඊට පස්සේ විශාඛාව වගේ ඒ වගේ ඊට පස්සේ අජාත්මී කවුද බිම්බිසාර රජුගේ සෝතාපන්න යුද්ධයකට යනවා. අනේ කිලි සිටුමා සමුද්‍ර යාත්‍රික මේ වෙනදාමී ඉන්නකට වෙනදාම් ආදී කටයුතු කරන්න ඕන. එතකොට අර ඒ විදිහට ගත්තට පස්සේ ඒක පරයාය දෙකක් ඇටියට ලෝකේ ජීවත් වීමක් එක්ක තමයි අපිට කතා කරන්න වෙන්නේ. දැන් අපි පොඩි උපමාවකින් ගත්තොත් මෙන්න මේ විදිහට ගමු. දැන් ඔන්න අපි මොනවා හරි මෙතන තුන් දෙනෙක් ඉන්නවා කියලා කියමු. කවුරු හරි පුතඥන කෙනෙකුයි සේක කියන්නේ සෝතාපන්නාදී සේක කෙනෙක් සහ රහතන් වහන්සේ නම. අපි මොනවා හරි ආහාර ගන්නවා කියමු. ප්‍රණීත ආහාරයක් ගන්නවා කියලා කියමු. දැන් ඒ ප්‍රණීත ආහාරය ගන්නේ පුතඥනයා ඒ ප්‍රණීත ආහාරයට කෑදරකමින් ඇලිලා බැඳිලා ඒකත් එක්ක මේ ඒකට යට වෙලා ඒකට රසයට ගිජු වෙලා කෑදරකමින් ආහාර ගන්නවා. හැබැයි සේක කෙනෙක් හික්මෙමින් ආහාරය ගන්නවා. මේ රහතන් වහන්සේ නමක් ගත්තම ඒත් අර ආහාරයේ රස විඳිනවා. හැබැයි රසයේ ගිජු වෙලා නැහැ. ඒක ලෝකපරයය. හැබැයි අරහත්ත්වය කියන කාරණේ ගත්තොතින් අර්හත්වය කිව්වොතින් මොහොම කතාවක් නෑ. සේකත්වය කියන කාරණේ ගත්තොතින් එහෙම කතාවක් කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ නෑ. අර්හත්වයේදී කික්මීමේදී එතකොට අර්හත්වය කියලා කියනකොට එතකොට අර්හත්වය කියන්නේ එතකොට මෙහෙම රහතන් වහන්සේ කියන වචනේ භාවිත කරන්නට බෑ. සේකත්වයේ හික්මීමේ වැඩ පිළිවෙලේදී මෙද්දි අපි තුන් භාවිතයක් කියන ඒ භාවිතයේදී නුවණක භාවිතය වෙන්නේ. ඒතකොට කෙනෙක් ගැන කතා කරන්න වෙන්නේ නැහැ. අර එතකොට මේ හවුද සීක කෙනෙක් කියලා කියනකොට ඉතින් ඇත්තටම අපි සීක කෙනෙක් කියනකොට සම්පූර්ණයෙන්ම සසරෙන් ඈතර වෙලා කියලා එහෙමම කියන්න බෑනේ නේද? සංයෝජන තුනක් වගේ තමයි දුරු කරලා තියෙන්නේ. තා සංයෝජන වලින් යුක්තයි සම්පූර්ණයෙන්ම සක්කාය නිරෝධයම තමයි මේ අපිට කියන්න වෙන්නේ. ඔක අපි හිතමු මෙන්න මේ වගේ උපමාවක් දැක්කදී දැන් කවුරු හරි අසනීප වෙලා ඉන්නවා. එයාට දරුණු අපි හිතමු පිළිකාවක් වගේ එකක් තියෙන කියලා. හරි. එයා වෛද්‍යවරයෙක් ගාවට යමු වෙලා මට තියෙන පිළිකාවක් කියන මෙච්චර කාලයක් අඳුනගෙන ඉඳලා නැහැ. හැබැයි පිළිකාවක් කියලා අඳුන ගන්න. අඳුන ගත්ත ගමන් එයා වැරදි නිගමනවලට යන්නේ. සත්‍ය වශයෙන් මට පිළිකාවක් තියෙන කියලා එයා නිශ්චයකට එනවා. ඒ රෝගියා මෙච්චර කාලෙ හිටන් ඉතින් මොකක් හරි අසනීපයක් සුළු ආබාධයක් මොකක් හරි එහෙම එකක් කියලා. හැබැයි එයා පිළිකාවක් කියන සත්‍ය දැක්ක පමණින් එයාගේ පිළිකාව හොඳ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා පිළිකාව හොඳ වීම පිණිස ද කළ යුතු කාරණාවන් ටිකක් තියෙනවා. අන්න අපේ අන්නේ කටයුතු ටිකක් කළාට පස්සේ තමයි කියන්නේ නෑ දැන් පිළිකාවක් නෑ කියලා කියන අදහසට යන්න වෙන්නේ. ඒතකොට පිළිකාවක් බව දැනගත්ත තැන එයා පිළිකාවට ප්‍රතිකර්ම කිරීම සඳහා එයා යොමු වීමකට පත් වෙනවා. ඒ නිසා පරයාය දෙකක් සිට කරුණ ඉගෙන අදහස ගනිමු. නිවීමම තමයි අපටම විපල්ලාස විකෘති තත්ත්වයක් නෑ කියලා කියන්නේ මේක විකෘතිය හඳුනා ගැනීමමත් ඇත්තරම මේ උපකාරශීලීනේ. ඉතින් මෙතනත් එක්ක අපි අදහස ගනිමු. මෙයා තිරුවන් සරණයි.
තිරුවන් සරණයි බොහොම පිං. අපි ලෝක පරයාය පැත්තෙන් ගත්ත ස්වාමීන් වහන්සේ මේ සමාත අසුභ දේ සුභ වශයෙන් දැකීම අපි කියමු දෙතිස් කුණුපේ අපි හොඳට මෙනෙහි කරනවා. නමුත් ඔය හිත කාමයට බැඳී යාම වැනි දේ මේකෙන් මේ විපල්ලාසය අර දෙතිස් කුණුපේ හොඳට මෙනෙහි කරලා බණ භාවනා කරත් මේ නුවණින් විමසුවත් අර ඒ කාමයේ වගේ දේවල් වලට බැඳිලා යනවා. ඒක කොහොමද ස්වාමීන් වහන්සේ මේ ඒකට ගැලවීමේ ක්‍රමයක් ප්‍රතිකාරමක් විදියට කියන්න පුළුවන් නම් යම
තිරුවන් සරණයි මහත්මයා. ඇත්තරම දැන් අපි සුබයි සාරයි කියලා ගන්න මහත්මයා අපි මේ යමක් කියලා ඉස්මතු වුණොත්නේ යමක් ඔන්න දැන් ඔන්න මම මේ වෙලාවේ සිහියකින් නෙවෙයි නම් ඉන්නේ. ඒ කියන්නේ මම සිහියකින් නෙවෙයි නම් මෙතෙන්ද සිහිය යනුවෙන් අදහස් කරේ මහත්මයා අර වැටහීම් සහගත සිහිය. මට මේ ප්‍රායෝගික අවස්ථාවේදී නැත්තම් මම අනිවාර්යයෙන්ම අතීතයක් එක්ක යනවා, එක්කෝ අනාගතයක් එක්ක යනවා, එක්කෝ කෙනෙක් එක්ක බැඳෙනවා, එක්කෝ දෙයක් එක්ක බැඳෙනවා, එක්කෝ තැනක් එක්ක බැඳෙනවා, කුමන හෝ සංසිද්ධි කාරණාවක් එක්ක බැඳෙනවා. ඒක යා සුබයි කියලා ගන්නවා. සුබයි කියලා ගන්න යමක් කියලා ජීවිතේ ඉස්මතු වුණාට පස්සේ අද සුබයි කියලා ගන්න මේ යමක් කියලා ඉස්මතු වුණාට පස්සේ අපේ ජීවිතේ දැන් මොන හරි පෙනෙද්දී පෙනීම මොකක්ද කියලා විචක්ෂණයේ වෙනවනම් ඒ යෙදෙන කාරණේ අහද්දී අහන කාරණේ විචක්ෂණයේ වෙනවනම් පෙනෙද්දී ඇහෙද්දී දැනෙද්දී දැනගනිද්දී ඒ කරුණත් එක්ක පිහිටන්න බෑ. ඒ කාරණේත් එක්ක ඉන්න බෑ. අන්න එතකොට තමයි මේ අපි අසුබය වැඩනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි අර අපිට හුරු පුරුදු පරිදි දැන් අර දෙතිස් කුණපේ වඩනවා කියන කියන්නේ දැන් දෙතිස් කුණපේ වඩනවා කියන තැනින් ගත්ත පස්සේ දැන් කෙනෙක් මෙන්න මේ දේ කැතයි ගඳයි පිළිකුලයි අසාරයි මෙහෙමයි කියලා එතකොට අර තියෙන දේ මේ වැරදි කියලා තමයි යන්නේ. එහෙමත් සම්හාර වෙලාවට ජුගුප්සා විනාශයෙන් පිළිකුල් කරන ස්වභාවයෙන් අපිට ඇත්තටම ඒ වෙලාවේ තරහක් උපදින්නත් පුළුවන්. ඒ නිසා දැන් අපි මේ දැන් භාග්‍යතුන් වහන්සේ වුණත් මේ පිළිකුලක් වගේ වඩනකොට මහා සතිපට්ඨාන සූත්‍රයේදී හරි ලස්සනට පැහැදිලි කරලා දෙනවා මේ දෙකේ මේ භාග්‍යතුන් වහන්සේ අර මාර්ගයක් ඉස්මතු වෙන විදිහට තමයි මේ පැහැදිලි කරලා තියෙන. දැන් උදාහරණයක් කියනවා නම් මේ දැන් අපි අද අසුබයි කියලා කියන්නේ අර හරි පිළිකුලයි කුලයි ජුගුප්සාජනකයි අපිරියාවයි කියන අර්ථයෙන්. මේ කියන්නේ භාග්‍යතුන් වහන්සේ සුබ නැහැ කියන එක. සුබ නැහැ කියන එක ඒක මේ කියන්නේ සුබ නැහැ කියලා කියන්නේ ඒක දකිද්දී ඒකත් එක ඉන්න බෑ කියන එක. දැන් නිදර්ශනයක් හැටියට දැන් භාග්‍යතුන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී පැහැදිලි කරන පුණ්‍ය පරම්පික වේ වික්ඛු ඉම මේව කායං උද්දම් පාදතන අදෝකේ සමත්තකා තච්ච පරියන්තම් පුරන් නානක් ප්‍රකාරස්ස අසුචිනෝ පච්ච වෙක්කති. මේ දැන් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන දැන් අපේ කේශාන්තියේ ඉඳලා පාදාන්තය දක්වා එතකොට මේ මුළු කියන්නේ මිනිස්යාගේ ශරීරය කියන අදහස ගමු. අන්න මේ ශරීරේ නානප්පකාරස්ස නොයෙකුත් අසුචිනෝ. අසුචිනෝ කියලා කියන්නේ මේ අපිරියයි කියන අර්ථයනේ සුභයි කියලා ගන්න කාරණයක් නෑ කියන එක පච්ච වික්කන්ති. අන අසචිනෝ කියන පච්ච වික්කන්ති කියලා තමයි කියන්නේ. පච්ච වික්කන්ති කියලා කියන්නේ මේ නුවණින් බලයි කියන එක. දැන් අපි කරන්නේ දැන් කෙස් අරගෙන කෙස් කැටයි ගඳයි පිරිකුණයි කැඩිලා බිඳිලා මෙන්න මෙහෙමයි ඔහොම ඔහොම අරගෙන කියන එකන්නේ. ඒක අපි හිතින් කරන මේ මොකද්ද තවත් මේ ඒක අඳුන ගැනීමක් නේ. දැන් බලන්න කෙස් කියලා අඳුන ගන්නවා, කෙස් කියලා හිතනවා. දැන් එතකොට ආපහු ඒකම අර අපි කතා කරපු විදිහට මෙන්න මේ කෙස් ගහ මෙන්න මේ පාටයි මෙන්න මේ හැඩයි මෙන්න මේ ගඳයි. එතකොට ආයි සංඥාවක් නේද, සංඥා විපල්ලාසයක් නේද? ඒක ආපහු අඳුන ගන්න එක ආයි විකෘතියක්. ඒක හිතනවා, කෙස් ගැන හිතනවා මෙන්න මෙහෙමයි 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 කියලා. දුර්ගන්ධිතයි මේ පිහිටලා තියෙනෙත් මෙන්න මේ හැඩේ මෙන්න මේ වගේ අපිරිසිදු තැනක මෙන්න මෙහෙම මේ උකුණුන්ගේ වාසස්ථානයක් මේක, උන් මැරෙන්නේ මේ මෙතන, උන්ගේ අසිටි පිට වෙන්නේ මෙතන, උන්ගේ මන ගම වෙන්නේ මේ ඔළුවේ, ඔය ඔළුවේ තමයි මේක පිහිටලා තියෙන්නේ, පැලිලා යනවා ඕම. අර ඒක
තමයි ආයි සංඥා ගොඩකගෙන යනවා ස්වාමීනි. ඒ කියන්නේ අපි සිත නැමැති කැඩපතේ අර ප්‍රතිබිම්බ හැදෙන විදිහ අන්න ඒ වගේ ගොඩක් එකතුවක මේ ප්‍රතිඵලයක් තමයි මේ මාර්ගයේ අවසන් වෙන නිසානේ. මේ ගොඩක් ඒ ඔක්කොම එකතු වෙලා මික්ස් වෙලා බ්ලෙන්ඩ් වෙලා මේ තමයි වෙන්නේ.
අපෝ මොකද වෙන්නේ? ඔබතුමාගේ නම කුමාර මහත්තයා නේද? ඔව්. එතකොට අපහු වෙන්නේ මොකද්ද? ආය අර සංඥා විපල්ලාසයක්, චිත්ත විපල්ලාසයක්, දිට්ඨි විපල්ලාසයක්. يعني හිතන හැටිම විකෘතියක්, දකින විදියම විකෘතියක්, අඳුන ගන්න හැටිම විකෘතියක්. නමුත් හිතන භාගය තුන්හන්සේට හැදිරි කරලා තියෙන පච්ච වෙක්කති කියලා. පච්ච වෙක්කති කියන්නේ නුවණින් සලකා බලයි කියලා තියෙන සූත්‍රයේ දේශනා. දැන් ඊට පස්සේ කියන මොනවද? අට්ටි මස්මින් කායි මේ කෙස් ලොම් නිය ඔය විදියට ඔන්න බාන්න මාත්මේ භාග්‍යතුන් වහන්සේ දීපු මේ මේ එකට එක මෙන්න මේ වගේ දෙයක් කියලා උපමාවක් තියෙනවා. සේතාවිකේ උබතෝ මුඛා පූතෝරි පුරා නානාන්තස ධඤ්ඤස්ස සේයතිදා. ඔන්න තියෙනවා කියනවා මේ දෙපැත්තේ කට ගැට ගහපු මල්ලක් තියෙනවා කියන. ඒ මල්ලට කියලා කියන්නේ මල්ල ධාන්‍ය, ධාන්‍ය මල්ලක් කියලා කියන්නේ. දැන් ධාන්‍ය දිහා බලද්දි නිකන් අපිට කැටක් ගඳ පිළිකුණක් වගේ ඇති වෙනවද? නෑ නෑ නේද? දැන් අපි ගන්න මෙන්න මේ කබ්බ කඳුළු වැක්කිරෙනවා, ඕජාර වැක්කිරෙනවා, මේමයි එකයි මේකයි දාලා නිකන් මේ හරි අර නිකන් නිකන් ගැටීමක් නේ, ද්වේෂයක් වගේ. දැන් මෙන්න මෙතන දැන් මේක කියනවා මේ නානා මේ ධාන්‍ය මල්ලක් කියලා ගන්නේ. දැන් ධාන්‍ය මල්ලක් කියලා කිව්වට පස්සේ අර අරම එහිම අදහසකට යන්නේ නැණේ. ඔන්න කියනවා සේයතී දැන් මේ මල්ලේ තියෙනුනේ මෙන්න මේ වගේ දේවල්. සාලීනං සහල්විහීනං මුග්ගානං. මුග්ගානං කියලා කියන්නේ මම හිතන්නේ මේ මුග්ග කියලා කියන මුංගයට. මාසානං කියලා කියන්නේ මේ මොනවද? මෑට. තිලානං තලයට. තණ්ඩුලානං හාල්. ඔන්න තියෙන දේවල්. දැන් ඇත්තටම අපිට මේ ඇල් හාල් දකින්නකොට, වී දකින්නකොට, මුං ඇට මෑට දකින්නකොට, තල ඇට සහල් දකින්නකොට එහෙම නිකන් අර අප්‍රියාව එහෙම දැනෙන්නේ නැහැ නේ. තමේන චක්කුමා පුරිසෝ. ඔන්න ලස්සන වචනයක් ගන්නවා භාග්‍යතුන්. චක්කුමා පුරිසෝ ඇස් ඇති පුරුෂයා. මේවා පැටකින් තියන්න බෑ මේ වචන. චක්කුමා පුරිසෝ ඇස් තියෙන අය මුංචිත්ව අරක ලිහලා පච්ච වෙක්කෙය. මෙයා බලනවා බලනෝ මේ ඉමේ සාලි නිකම් හිතන මේ 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 හාල් ඉමේ වීහි මේ 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 මුග්ගා මේ තියෙන මුං ඇට ඉමේ මාසා මේ මේ තියෙන මොනවද මේ මෑත මුං ඇට තල ඇට තල හාල් ඒව මේව කෝ බික්කවේ බික්කු. ඔන්න ඔයගේ තමයි මහණෙනි භික්ෂුව මෙන්න මේ ශරීරයක් බලන්න කියලා කියනවා. මේ නාන උපකාරංච අසුතිම. කියන්නේ සුබයි කියලා මේ අසුති කියලා ගන්න මේ වචනේ ගන්න හැටි අද වැරද්ද. මේ අසුති කියන්නේ සුචින හොඳයි කියලා ගන්න දෙයක් නැහැ. අමුතු මේ එකක් නැහැ. පච්චවේක්ඛාන්ති මේ පච්චවේක්ෂා කරනවා කියලා කියනවා. මෙන්න මේ පයේ තියෙන වෙන මේ කාරණාවන් දිහාවට ගිහිල්ලා ඔන්න ඒ විදිහට පච්චවේක්ෂා කරන ඇස්තති පුරුෂයෙක් තමයි බලන්න යන්නේ. ආන්න ඉතින් එකට ගොඩාක් දැන් අපිට ගන්න පුළුවන් මේ ඔතෙන්දී අපි හිතමු කෙස් කියන කාරණේ අපි දැන් තේමු දැන් සාකාරණය කියලා දැන් අර ශික්ෂා පදයන් තියෙනවා සාමීන් වහන්සේලා පරාජිකාවකට පත් වෙන පැවිද්ද අහිමි කරගන්න මොකද අර මේ මොකද්ද හේතුව අර මේ ජීවිතය ගැන අසුභය ගැන ධර්ම දේශනාවක් අහලා ඊට පස්සේ අපෝ අපරාධ මේ ජීවිතේ මෙහිම එකක් නේ කියලා ගෙල කපාගෙන මැරෙනවා මේ අසුභය වඩන්න ගිහින්. මේ එහෙම වෙච්ච දේවරුත් තියෙනවා. ඉතින් මේ අසුභයි කියන එකෙන් අදහස් කරන්නේ අපි දර්ශනය කරේ තිබුණා අපිට දැන් කෙස් කියලා ගමු. හරි. කෙස් ගෝචර වෙන්නේ කොහොමද? දැන් අපිට කෙස් ප්‍රකට වෙන ක්‍රම තියෙනවනේ. කෙස් ප්‍රකට වෙනවා අපිට කෙස් පේනවනේ. අපිට පුළුවන් කුමාර මහතෙනු පෙනීම කියන්නේ මොකක්ද කියනවා නම් පුළුවන්. ඊපස්සේ කෙස් අපිට මේ කෙස් අඳුන ගන්න. මොකද්ද මේ අඳුන ගැනීම කියන්නේ? කෙස් කියලා ප්‍රකට වෙනවනේ හැඩයකින් පාටකින් මෙන්න මේ ප්‍රකටත්වය. මොකද්ද මේ? අපි දැන් කෙස් ගහක් ගත්තද කෙස් නෑ කියන්න බෑ. අපි දන්න සංකල්ප දාන්නේ නැතුව. දැන් අපි කෙස් ගහක් ගමු. කෙස් නිකුත් මම මේ ඉලියක් කියන්නේ කෙස් ගහක් ගතරවයි. කෙස් කියලා කියන්නේ වර්ණයක්. මේක වර්ණයක් තියෙනවා. ඊට පස්සේ ඒක දිගයි. මේක නිකන් මේ දිග මිම්මක් තියෙනවා. ඊට පස්සේ ඕකේ මේ තද ගතියක් හොයනවානේ තද ගතිය. තද ගතිය. ආ කෙස් ගහ කල්ලල බැලුවොත් ඇල්ලුවොතින් තද ගතිය. අන්න ඒතකොට තද ගතිය කියන්නේ මොකද? ගතියේ ගතිකත්වයේ ගති ස්වභාවය හොයන්න යන පුළුවන්. පේනවා නම් පේනකොට ඒ ගෝචරත්වෙ පෙනීම කියන්නේ මොකද්ද කියන කෙස් කියලා කල්පනා වෙනවා මොකද්ද මේ හිතීම ආන්න ඒ වගේ පැත්තකින් විවරයකට ගියාට පස්සේ කෙස් ගහ කියලා එහෙම මේ එහෙනම් කෙස් ගහ කියන එක නෑ කියන්නේ නැතුව මගේ සංකල්පයක් දාන්නේ නැතුව දැන් කෙස් කළු පාටයි කියන්නේ මගේ සංකල්පය දිගයි කියන්නේ මගේ සංකල්පය මගේ මිම්ම නිර්ණායකය අන්න එහෙම නැතුව විචක්ෂණයක් පැත්තට යොමු වෙන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. එතකොට අර මේ තියෙන දේ නැති කරන්න ගිහිල්ලා මේ නැති කියන්නේ රාගය නම් දැන් කෙස් දකිනකොට රාගය අල්පසාවද්ද යන්නේ මම හොඳයි කියන එනව නෙවෙයි. හැබැයි කෙස් දිහා බලලා මේ අපෝ ඊය මෙහෙමයි කියලා මේ ගිහිල්ලා ද්වේෂය මහාසාවද්ද කියන්නේ වැඩි කාරණේ අර වැඩි සමහර වෙලාවට මේ රාගය අල්පසාවද්ද ඒකට වඩා නරකකෙකින් හොදක් කරන්න ගිහින් මේ රාගය නැති කරන්න කියලා තරහෙන් ගැටි ගැටි ඉන්නවා කියන තත්ත්වයට යන්න වෙනවා. ඉතින් අර එහෙම බලමුද අපිට අර 7000ක් නම් කිස් දැන් අපි ගොඩාක් දුරට දැන් දීලා තියෙන දැන් ගොඩාක් සූත්‍ර දේශනාවල මහා පදෝපමි සූත්‍රයේ දාතිබම් සූත්‍රයේ මහා රාහුල වාද සූත්‍රයේ සූත්‍රවල මේ ඔය තද ගතියට නිදර්ශන හැටියට දීලා තියෙනවා කෙස් දරත් කෙස් අපිටම කෙස් අපිට තද ගතිය නම් අර තද ගතිය කියන්නේ මොකද්ද කියලා ඒ පැත්තෙන් විමසන්න පුළුවන් නේ. අර ඒ වගේ ප්‍රකටත්වය අර මේ ඒ විදිහට හැඩය දිහා බලමු මොකද්ද මේ හැඩය කියලා ඒ පැත්තට
නිමිති සාන්නස් මේ නිමිති
අනේ ඒ පිළිබඳව අපිට ගෝචර වෙන දෙයක් අස්සේ හරි එහෙම ගතියක් ඔසේ හරි විමසීමට යන්න පුළුවන්. එතකොට අර සුබයි කියන්න හරි මිත්‍යයි කියන්න හරි පිළිහිටන්න හරි අල්ල ලං වෙන්න හරි කියලා යමක ඉස්මතුවක් වෙන්නේ නැහැ. ඒකට සිදුවීම සාමයේ කියන පැත්තෙන් කියන්නේ පිරිසිදු දකින්න පැත්තරේ යන්න පුළුවන් තමයි. ඊළඟ සැරයි
මගේ අවසාන ප්‍රශ්න තමයි දැන් මේ වගේ අර සිත නැමැති කැඩපතේ ප්‍රතිබිම්බ හදනවා වගේ දැන් ධර්මයේ විපල්යාස කියන වචනේ ධර්මයත් අන්තිමට එයනත් අපිට ඒවත් ප්‍රතිබිම්බ හදන්න සාමනස නේද? ඒකදර අය පහුර කර තියන් යන්නේ.
ඕ ඇත්තටම ඕ ඒ ඔබතුමා කියන කාරණේ හරි ලස්සනයි. මේ අපි මුලදී මේ පහුරේ උපකාරීත්වය ගන්න ඕනේ. ඔකට අර මම පොඩි උපමාවක් කියනවා, මේ මම කෙටියෙන් කියන කලින් කියපු උපමාවක් නිසා. මේ ඈත දුෂ්කර අපි හිතමු කාන්තාරයක වගේ මිනිස්සු ගැඹුරු පතුලකට ලිම් පතුලකට වැටිලා ඉන්නවා. දැන් මෙයාගේ ලිඳවට වැටුණට පස්සේ දැන් අපි හිතමු මෙයාගේ ඔළුව වැදිලා හරි මෙහෙලා නැතුව සිහිසුන් වෙලාත් නැත්තම් අපි හිතමු මේ එයා කෑ ගහනවා කියලා. මිනිස්යාගේ ස්වභාවයෙන්ම ජීවත් වෙන්න කැමති, මැරෙන්න කැමතිනේ. ඉතින් මොකද වෙන්නේ දැන් මෙහෙම කෑ ගහනකොට මොකද්ද වාසනාවකට එතනින් කවුරු හරි සත්පුරුෂේ උදව් කරන්න පුළුවන් කෙනෙක්. මේ ඉතාම කලාතුරකින් වෙන්නේ මේක ඈ කල්ප ගානකට ගියා කියලා හිතමු. දැන් එයා දැන් ආන්න ඒකට කෑ ගහනකොට උදව් ඉල්ලලා කෑ ගහනවා අසරණ වෙලා. ආන්න ඒ වෙලාවේ මොකද කරන්නේ, මේ එයාට උඩට එන්න ආධාරකයක් දෙනවා උඩ ඉන්න කෙනා. දැන් මෙයා දැන් දන්න විදියට එයා උඩට එන්න උත්සාහ දරනවා. يعني කණ්ඩිය එලිලා නැති පිටි මුල් වෙලා ඉන්න. හැබැයි ඒ කින්වත් එයාට බේරෙන්න බෑ. එයා රූරාගෙන වැටෙනවා පහු. ආයි අතපය කැඩිලා හරිමේ. හැබැයි ඔන්න දැන් උඩින් දානවා අපි හිතමු ඉනි මගක් හරි, එහෙම නැත්නම් අපි හිතමු කඹයක් හරි එලිලා ඉන්න වැල්පටක් හරි දානවා කියලා. ආන්නේ වැල්පට දැමුවට පස්සේ එයා මොකද කරන්නේ? දැන් ඒ වැල්පටේ එයා ඔන්චිනි පදින්න යන්නේ නැහැ. එයා ඒ වැල්පට අල්ලගෙන උඩට නගිනවා. උඩට නගිනවා වැල්පට එලිලා. ආන්නේ ඒ වගේ තමයි අසරණ වෙච්ච කෙනෙකුට උඩට එන්න දාපු මාර්ගයක් ක්‍රමයක් වගේ තමයි අර වැල්පටක් දාපු වගේ මේ ධර්මයක්. මුලදි ධර්මය අල්ලගන්න ඕනද නැද්ද?
එහෙනම් අල්ලගන්න.
අල්ලගන්න ඕන. ලිහිල්වද තද තදින්ද මහත්මයා අල්ලගන්න ඕන?
තදින් පුළුවන්
තදින්. ලිහිල්ව අල්ලගත්තොත් ආයෙ යම් වැටෙනවා. තදින් අල්ලගන්න ඕන. ආයෙ වැටෙනවා. කියන්නේ අල්ලන්න ඕන විදියටද අල්ලන්න ඕන නුහුරටද අල්ලන්න ඕන?
ඇල්ලීතු ක්‍රමයේ ස්ථානස් අල්ලන්න
ඕන. හැබැයි අල්ලන්න ඕන තදින් අල්ලන්නේ, තදින් අල්ලගෙනම තද කරගෙන ඉන්නද ඊළඟ මේ අතරින් බලාගෙනද?
අතරින් බලාගෙන එකින් එක
හරියට තදින් අල්ලන්න ඕන, හරියට අල්ලන්න ඕන, නිවැරදිව අල්ලන්න ඕන, උඩට ආ යුතු විදියට අල්ලන්න ඕන. එහෙම ඇල්ලුවේ නැත්නම් එයාට ආයි පහලට වැටෙනවා. එයාට නැග ගන්න බෑ. මං මෙන්න මෙහෙම පොඩි උපමාවක් කියන්නම්කෝ. අන්න ඒ වගේ තමයි දැන් ওই උපමාවේ හැටියටත් ධර්මය මුලින් අල්ලන්න නැතුව උඩට එන්න බෑ. හරියට අල්ලන්න ඕන. දැන් මං තව පොංචි උපමාවක් කියන්නම්කෝ. ඔන්න කවුරු හරි දැන් ඔය මොනවාද රිටිපනින ක්‍රීඩා තියෙන්නේ. දැන් ඇත්තටම අපිව ගන්නේ නැහැනේ රිටිපනින්න. හොඳ ඉතාම ශක්තිවන්ත කෙනෙක් තමයි රිටිපනින්න අරගන්නේ. ඉතින් ඒ රිටිපනින තරගයට යනකොට ඒ රිට හරි උසයි. ඒ ඔය රිටෙන් අඩි ගානක් උඩින් පනින්න ඕන. දැන් මේ රිට අරන් යනකොට මෙයාට මේ දැන් රිට නැත්තම් උඩින් පනින්න බෑනේ. නිකන් උස පනින්නේ මේ තරඟ යන්නේ. උස පනිනට වඩා ගොඩක් උසයිනේ රිට පනිනකොට. රිට පනින තරඟයයි වගේ ගොඩක් උසකින් තමයි එහා පැත්තට පනින්න තියෙන්නේ. මෙයා අනිවාර්යයෙන්ම රිටක් අරන් යන්න ඕන. මේ අරන් යන රිට නම් මැෂීනේ රිටක් වෙන්න ඕන. ඒ කියන්නේ උඩට පැන ගන්න. ඒ වගේම නම් මැෂීනේ වගේම ශක්තිමත් එකක් වෙන්නත් ඕන. මෙයා රිට අරන් ගිහිල්ලා එයා රිටේ අල්ලන්න ඕන නිර්වද්‍ය තැනින් නිවැරදි ස්ථානයෙන් අල්ලන්න ඕන. හරියට අදාළ අර රිටේ අගින් මැදින් ඉවරේ උඩ මුදුනින් ඇල්ලිය යුතු තැනින් අල්ලන්න ඕන. අල්ලන්න ඕන එහා පැත්තට පනිනකොට අතාරින්න බහාගේ. එයා මේ පැත්තේ රිට උඩට ගිහිලා මේ පැත්තේ දිහට ඇරියොත් අර එහා පැත්තේ කුෂන් එකකටද වැටෙන්නේ? නිකන් බිමටද? ලේසි නෑනේ. නිකන් බිම වැටෙනවා වගේ නෙමෙයි. මේ පැත්තේ ඉඳන් නිකන් බිමට වැටුණොත් උඩ ගිහිල්ලා බිම වැටුණොත් පහසු නෑනේ. එයා තදින් අල්ලන්න ඕන. අල්ලන්න ඕන එහා පැත්තට පනින්දි අතෑරෙන විදියට. ඉතින් ධර්මයක් එහෙම තමයි.
අසවිනාස මට මතකින අස්ලෝමයේ අස්ලෝමයකට විදිහ එක ලේසි මේක සියුම් ගැඹුරු අල්ලගන්න තියෙන
අන්න හරි ඔන්න ඔය
උදාහරණ හරි මගේ සවිනාසතර වලින් ගොඩ ගෙන එක හරියට වටිනා සවිනාස ගොඩක් පින් අප්‍රමාණ තියෙනස
අනේ භාග්‍යතුන් වහන්සේගේ උපමාව තමයි ගොඩක් නැස්සන අර අලගද්දුන සූත්‍රේ හරි තනින් අල්ලන්න ඕන කියන්නේ.
තිරසන්නයි
පුංචි දෙයක් දැනගන්න. දැන් මේකෙදි අනිත්‍ය විදිහටම දැක්කොත්, ඒ කියන්නේ අනිත්‍ය විදිහටම දැක්කොත් දුක සැපක් විදිහට ගණන්ෙන්නේ නැහැ. අනාත්මය ආත්ම විදිහට ගණන්ෙන්නේ නැහැ. අසුභය සුභ විදිහට ගණන්ෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ? ඒක ගැන ටිකක් දැනගන්නයි කතා කළේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි. ඔව් මේ ඇත්තටම මේ අනිත්‍ය හැටියට දකිනවා නම් දැන් අර කියන්නේ නේද මේ යද නිත්‍යං තන් දුක්ඛං යද නත්‍යං දුක්ඛං තද නත්‍යං කියලා කියන්නේ නේද? යද නත්‍යං තද නත්‍යං යමක් අනිත්‍ය නම් ඒ දුක්ඛං යමක් දුකද එය අනාත්මයි නේද? එතකොට සමහර ගාථාවල මට හිතලා තියෙනවා අනිත්‍යං දුක්ඛං අනාත්මාති යදා පඤ්ඤාය පස්සති කියලා එහෙමත් තියෙනවා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මේ යම් කලක නුවණින් දකිනවනะ අන්න එතකොට ඒකම මාර්ගය වෙනවා කියනවනේ. ඉතින් ඒ නිසා යමක් කියලා ඉස්මතු වුණොත් තමයි ඒ ස්මතුවත් එක්ක තමයි මේ දෙයක් වෙන්නේ. ඉතින් දෙයක පිහිටක් යමක් කියලා ඉස්මතුවක් වෙන්නේ නැත්නම් යමක් දෙයක් කියලා ඉස්මතු වීමක් සිදු වෙන්නේ නැත්නම් එතකොට කියන්නේ අනිත්‍යය කියන්නේ ලැබීමක් වෙන්නේ නැහැ. ඒ වගේම ලැබෙන්නේ නැත්නම් පිහිටන්නේ නැහැ. පිහිටන්නේ නැහැ කියලා කියන්නේ ලං වෙන්න බෑ. සුභයි කියන මෙන්න මෙහිමයි කර සුභයි කියන කොමකටද ලං වෙන්නේ? එහෙම ලං වෙන්නේ දෙන්නේ නැහැ. ඒක මේ දැන් කොහොමද ලං වෙන්නේ? ලං වෙන්නේ විදිය නැහැ. එතකොට කියන්නේ විකෘතිය නැති වුණා. විපල්ලාසය නැහැ කියන එක තමයි කියන්නේ. විකෘතිය කියලා ලං වෙන්නේ විදියක් නැහැ. විකෘතිය දැන් නැති වුණාට පස්සේ ඒ තුනම ඒ තුන කියන කරුණු හතරම ගැන කතා කරන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ මොකද ධර්මයේ සාක්ෂාතයිනේ. ධර්මයේ සාක්ෂාත නිසා මනවින් දේශනා කරලා තියෙන නිසා මේ කරුණු ඔක්කොම පැහැදිලිව කරුණු වශයෙන් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ විදිහට අත්තර පස්සෙත් මේ අනිත්‍ය හැටියට දකිනකොට ඒකෙන් ලැබීමක් වෙන්නේ නැහැ, පිහිටන්නේ නැහැ, ලං වෙන්න බෑ, සුභයි, සාරයි, හොඳයි කියලා කිට්ටු වෙන්නේ නැහැ. ඒ බවකට යෑමක් ගැන කතා කරන්නේ ලැබෙන්නේ නැහැ.
එහෙමයි ස්වාමීන් වහන්ස. අප්‍රමාණ පින් ස්වාමීන් වහන්ස. තව පුංචි සමිනාස දැන් මේකේ සංඥා විපල්ලාස ගැන කියති. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, ditthi විපල්ලාස කියන කාරණා තුනම සිද්ධ වෙන්නේ අඥානකම මෝඩකම පදනම් කරගෙනම අපි අපේ පැවැත්මක් සිදු වෙන නිසා වෙන්නේ කියලයි මට හිතෙන්නේ. එතකොට මහා සතිපට්ඨාන සූත්‍රයේදී බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුව ධර්මයන්ගෙන් ධර්මයන් දකිමින් වාසය කරන්න කියලා. අර පංචඋපාදානස්කන්ධ ධර්මයන් කෙරේ ධර්මයන් අනුව දකිමින් වාසය කරන්න කියලා. එතකොට ඒ විදිහට රූපේ මෙසේ රූපේ හට ගැනීම මෙසේ රූපේ අත්ංගමේ මෙසේ කියලා. එතකොට ස්වාමින්වහන්සේ අනුව ඔබවහන්සේ ඉස්සෙල්ල ලස්සනට විස්තර කළා වගේ එහෙම අපි දකින ඇහෙන ඒ දැනෙන දැනගන්න හඳුනගන්න ඒ කාරණා හරියටම විමසීමෙන් යුක්තවම වාසය කරනවා නම් මේ විපල්යාස දුරු වෙනවා නේද ස්වාමින්වහන්ස? තෙරුවන් සරණයි.
මට උත්තරයක් හැටියට දෙන්න තියෙන මන්නේ ඔව් කියන උත්තරේ තමයි. මෑණියන්ගේ කියන විස්තර කරපු හැටි වටිනවා. ඉතින් ඇත්තටම දැන් ඒකෙදි දැන් ඇත්තටම පෙන්වන්නේ දැන් මහා සතිපට්ඨාන සූත්‍රය දිහාට ගියාට පස්සේ ඒකායනෝ අයම් මග්ගෝ කියලයි පැහැදිලි කරන්නේ. ඒකායන අයන් මග්ගෝ කියන කෙනෙකුට මේක තමයි ඒකායන මාර්ගය. ඒතර මුළු සූත්‍රයේ පුරාම මේ මාර්ගය කියන වචනය මේ මාර්ගය කියන වචනය තමයි මේ ප්‍රබලම වචනය. කියන්නේ ප්‍රතිපදාව නැත්නම් මාර්ගයේ ගමන් කිරීමක් කියන එක. ගමන් කිරීමක් කියන වචනය ඉස්මතු වෙන්නම ඕන. කියන්නේ මුළු සූත්‍රය පුරාම දැන් හරියට විලක මතුයේහි තෙල් තට්ටුවක් තෙල් ටිකක් කරන මුළු අර ඔක්කොගෙම පුරා සිසාරා විදිලා යන වගේ මාර්ගය කියන වචනය කායානුපස්සනාව වේවා වේදනානුපස්සනාව වේවා චිත්තානුපස්සනාව වේවා ධම්මානුපස්සනාව වේවා ඒ අනුපස්සනා සියල්ලටම ඒ පොදු කාරණය මේ අදාළයි. පොදු පොදු පොදුවේ ගත්තට පස්සේ ඒ කාරණය අදාළම වෙනවා. එතකොට එනිසා මඟක් ඉස්මතු මාර්ගයක් මාර්ගයක් කියලා කියනකොට මාර්ගයක් කියනකොට ඒස මග්ගෝ විසුද්ධියා ගැන කතා කරන්නේ ඒස මාර්ගයක් යදා පඤ්ඤාය පස්සති යම් කලෙක නුවණින් දකිද්දී නුවණින් දැකීම තමයි ඒස මග්ගෝ විසුද්ධියා. සත්‍යයන්ගේ විසුද්ධියට මාර්ගය කියන්නේම නුවණින් දැකීම. ඒතොර කෙනෙක් දකිනවා කියන තැන නෙමෙයි නුවණින් දකිනවා කියන එකයි. ඒ නුවණින් දකිනවා කියලා කියනකොටම අන්න විමසීමක්ම තමයි එතන ඉස්මතු වෙන්නේ. දැන් දැන් මෑණියෝ ඉදිරිපත් කරේ ධම්මානුපස්සනාවට අදාළ කොටසක් ඉතමං මෙහෙම කියන්නම්කෝ. දැන් කතංච දැන් මාර්ගය කියන වචනේ අපි උඩින් තියාගන්න ඕන. මඟ මාර්ගයක්. ඒතර මාර්ගයක් කියනකොට මේ ගමන් කිරීමක් ඉස්මතු වෙන්නේ. ගමන් කරනවා කියන කිව්ව පස්සේ ගම අපි හිතමු වාහනයක ගමන් කරනවා කියලා. වාහනයේ උදාහරණයක් හැටියට ගත්තොත් වාහනයක ගමන් කරනවා කියන්නේ ගමන් කිරීම කියන්නේ පාරට නෙවෙයි. ගමන් කිරීම කියන්නේ වාහනයට නෙවෙයි. ගමන් කිරීම කියන්නේ පදවන්නට නෙවෙයි. හැබැයි පාරෙන් තොරව ගමන් කිරීම කියන්න බෑ. වාහනයෙන් තොරව ගමන් කිරීම කතා කරන්න බෑ. පදවන්න රියදුරාගෙන් තොරව මේ ගමන් කිරීමක් කතා කරන්නත් බෑ. ගමන් කිරීම කියන්නේ කවුරු හරි පාර කියලා කියනවා නම් ඒක තැනක්. ඒතර තැනක් ගමන් කිරීම කියන්නේ තැනක් නෙමෙයි. ගමන් කිරීම කියන්නේ වාහනේ කියනවා නම් දෙයක්. ඒතර ගමන් කිරීම දෙයක් නෙමෙයි. ගමන් කිරීම කියන්නේ කියන්නේ පදවන්නා නම් කෙනෙක්. يعني එතකොට ගමන් කිරීම කියන්නේ පදවන්නා කියන කෙනාවත් පදින වාහනේ කියන දෙයවත් එහෙම නැත්නම් පදින තැන කියන්නේ පාරවත් නෙමෙයි. අපිට ගමන් කිරීම කියලා කියනකොට යමෙක් යම තැන කියලා කියන්න බෑ. හැබැයි ඒවයි වියුක්තව වෙන්නවත් නෙවෙයි. ගමන් කිරීමක් නෑත් නෙවෙයි. ඒක අපිට කියන්න වෙන්නේ කොහොමද මෑණියනේ? මේ ගමන් කිරීම මේ කියන්න බෑ. ගමන් කිරීම මේ කිව්වොත් තැනකට පාරට. ගමන් කිරීම මේ කියලා කිව්වොත් දෙයකට කාරයකට වාහනෙට. ගමන් කිරීම මේ කියලා කිව්වොත් කෙනාට. හැබැයි ගමන් කිරීම කියන්නේ මේ කියලා කෙනෙක් දෙයක් තැනක් නෙවෙයි. හැබැයි ගමන් කිරීමක් නෑත් නෙවෙයි. මෙසේ යයි, මෙසේ ගමන් කරයි. ආනේ වගේ අපේ මෑණියන් වහන්සේ මතු කළාක්ෂේම එතකොටත් භාග්‍යතුන් වහන්සේ ගෙන පුණජ පරම්භික්කවේ බික්කු නැවත මහණෙන නැවත දාන කියමේ භික්‍ෂුව ධම්මේ සුදම්මානු පස්සේ ඉරදි අන්න ධර්මයන් කෙරෙහි ධම්ම අනු පස්සේ විහිරති. කියන්නේ ස්වභාවයන් පිළිබඳව, ස්වභාවයන් කි, ස්වභාවයන් කෙරෙහි. අපි කියමු ස්වභාවයන්නේ ස්වභාවය අනුව දකිමින් වාසය කරයි. අන්න ස්වභාවයන්නේ ස්වභාවය, අනස්වභාවය ස්වභාවය. ස්වභාවය කියනකොට හරියට නිකන් ගමන් කිරීම වගේ, ගමන් කරන ස්වභාවය අනුව දකිමින් වාසය කරයි. අනුව ස්වභාවයන් අනුව දකිමින් 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 නිකන් හරියට නිකන් ගමන් කරමින් වගේ, ගමන් කරමින් ඉඳද්දි ගමන් කිරීම මේ කියලා පෙන්වන්න බෑ. හැබැයි නෑ කියනවත් නෙමෙයි. ඒ අනුව දකිමින් පස්සී අන්න දකින්න දකිමින් දකින්නේ බලමින් කියලා කියන්නේ. විහෙරති වාසය කරයි, විහෙරාමි නෙවෙයි වාසය කරමි නෙවෙයි, විහෙරාහි වාසය කරහි නෙවෙයි, විහෙරත වාසය කරව් නෙවෙයි, විහෙරති වාසය කරයි. සිද්ධිය සිදුවීම වැඩපිළිවෙන ප්‍රතිපදාවක් මොනවද ඊහද? පංචසුපාදානස්කන්ධේසු අන්න පංචපාදානස්කන්ධයන් කෙරෙහි අනුගෝචරත්වයක් නම් කරලා ඒකේ දැක්මක ඉස්මතුවක් කරනවා. ඉදවික්කේ වික්කු ඔන්න එතකොට එහෙම බලනකොට දැන් උපාදානස්කන්ධ කතා නැහැ. මෙසේ ස්වරූපයේ හට ගැනීම, මෙසේ ස්වරූපයේ අස්තංගමයට යෑම, මෙසේ විඳීම. අන්න මෙසේ දැන් මේ පාර, මේ වාහනේ, මේ පදවන්නනේ මෙසේ ගමන් කරයි, මෙසේ යයි, මෙසේ කයි, මෙසේ බොල්, මෙසේ ස්වරූපය, මෙසේ විඳීම, මෙසේ වේදනාව, මෙසේ සංඥාව, මෙසේ සකස් වීම, මෙසේ දැන ගැනීම. ඔන්න ඔය විදිහට ඒ විදිහට ගන්නත් පුළුවන්. එතකොට මිනිනාසේ කරුණ ඉදිරිපත් කරනස්සේම එතකොට අර යෙදෙන කරුණ පිළිබඳව විමසීම තමයි මෙතනදී මූලිකම කාරණේ. එනිසා ඒ ප්‍රශ්නය තුළම උත්තරයක් ලැබුණා තිබුණා. තෙරුවන් සරණයි.
සාදු 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 ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි.
ඉතින් තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ අවසරයි. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ පහුගිය දවසක කරපු සාකච්ඡාවක තිබුණා. එතනදි මතු වෙච්ච කතාවක් මට පොඩ්ඩක් මතක් වුණා ස්වාමීන් වහන්සේ. මෙහෙන් වහන්සේගේ ඒ ප්‍රශ්නෙත් එක්ක අදහස් එක් වීමක් පමණයි ස්වාමීන් වහන්සේ. ප්‍රශ්නයක් නෙමෙයි. අර ලෝකයේ තුල ගැළපෙන ඇත්තක් තියෙන්න බෑ කියලා ස්වාමීන් වහන්සේ අතු කළානේ ස්වාමීන් වහන්සේ. මේ එතන හරි ලස්සන හැඟීමක් මට දැනුණා ස්වාමීන් වහන්සේ. මේ පිළිබඳව තව ටිකක් විස්තර කරගන්න පුළුවන් නම් හොඳයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
අන්දෙක් ඉන්නවා. ඒ අන්දයාට සුදු වස්ත්‍රයක් කියලා කිලිටි වස්ත්‍රයක් ගෙනත් දෙනවා. එයාට පේන්නේ නැහැ. එයා ලස්සන සැරසිලා අලංකාර වෙලා ඉන්නවා. මොකට මතක විදියට මාගන්ධිය සූත්‍රයේදී එතකොට එයා ලස්සනයි කියලා හිතාගෙන ඉන්නේ වැරහැලි දැලිවෙකුණු කුණු වැකිච්ච වස්ත්‍රයක්. එයා හරි උද්දාමයෙන්, හරි අලංකාරයෙන්, හරි ප්‍රියශීලීව, හරි මහත් වූ අභිරුචියෙන් ඉන්නවා. ඉතින් ඒක ලෝකයේ එක මොහොතක ගතිය ගත්තට පස්සේ හැබැයි යාට දැකීමක් ඇති වුණොත්, යාට පෙනීමක් වුණොත් යා අනිවාර්යයෙන්ම අර බැහැර කරී එයාට ඇස්පෙනීම වුණොත්, ඇස්පෙනීමක් වුණොත් එයාට ඇත්තම කරන්නේ දැන් ඔයා ඇඳගෙන ඉන්නේ මෙන්න මෙහෙමයි මෙහෙම එකක් කියලා කිව්වට වැඩක් නැහැ. එයා හිතාගෙන ඉන්නේම වැරහැල්ලක් ඇඳගෙන ඉන්නවා කියලා නෙවෙයි. යායකට යට වෙලා නැතු වෙනා විශ්වාස කරනවා. එයාට කළ යුතු තමයි ඇස් පෙන්වීම. ඇස් පෙන්වනවා කියලා කියන්නේ අචල මහත්මයා මතක් කළා වගේම අර ලෝකය කියලා ගත්ත බොරු අවිද්‍යාව දුරු වීම, විකෘතිය විකෘතියට ඉඩක් නැතිවීම තමයි එතනදී කතා කරන්න වෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ෆයිනන්සර්. විවාද සූත්‍රෙත් ඒ වගේ අර අසඤ්ඤ සංඤ්ඤී නෝපි අසඤ්ඤී ඒ වගේ විසඤ්ඤේ කියන වචනේත් තියෙනවා. මේකත් එක්ක මේ විසඤ්ඤේ කියන එක මොනවාගේ අදහසක්ද කියලා හිතුණා මම.
විසඤ්ඤේ කියලා කියන්නේ අපේ සර් දැන් ඔව් දැන් ඒ වාක්‍යෙම ගත්තට පස්සේ ඒ එතනට අර්ථයක් ගන්න පුළුවන්කම ලැබේවි. මිච්ඡා දිට්ඨි ගතා සත්තා චිත්ත චිත්තා විසංයනෝ. අපි සර් එතකොට එතනදී ඒ වාක්‍ය ඛණ්ඩයත් එක්කම ගියාට පස්සේ අතන විසංය විසංයනෝ කියන වචනයට මේ අදහසක් ගන්න පුළුවන් කියන එතන දැන් මිත්‍යා දිට්ඨි ගතා කියන වචනේ නෝ දැන් මිත්‍යා දෘෂ්ටි අනුව ගිය ගිය සත්තා සත්වයෝ මිත්‍යා දෘෂ්ටියත් එක්ක ගියපු සත්ව චිත්ත චිත්තා අන්න චිත්ත චිත්තා කියල කියන උමුතු සිත් ඇති විසංයිනෝ විසංයිනෝ කියල කියනකොට දැන් විසංය කියල කියන්නේ අර මූර්ඡාවට පත් කියන අර්ථය මූර්ඡාවට පත් වෙන මූර්ඡාවට පත් වලා කියල කියන ඇත්තම මේ සිහිය නැහැ කියන වගේ තැන දැන් ඇත්තටම දැන් සිහියේ දෙන්නේ නැහැ කියන වගේ තැන මෙතන සිහියේ දෙන්න කියන එකෙන් අදහස් කරන්නේ يعني ආතාපි සම්පජානෝ සතිමා කියන එකත් එක්ක ගමුකෝ. දැන් ප්‍රඥා විභාවිතයන් කියන්නේ එහෙම නැත්තම් විසංයනෝ කියන කියන්නේ මෝර්චාවට පත් වෙනයි එයාට ප්‍රකෘතිමත් නැහැ කියන වගේ අර්ථයක් එක්ක ඒ සමස්ත වාක්‍ය ගාථා කාන් ඒ කොටසම ගන්නකොට අර්ථයක් එනවා. උසන්නේ මූර්ඡාවට පත් වෙච්ච අනිච්චේ නිච්ච සංඤීනෝ අනිත්‍යේ නිත්‍ය කියන්නේ අනිත්‍ය අනිත්‍ය නිත්‍ය හැටියට දුක් සැප හැටියට අනාත්මී ආත්මී හැටියට සුභ අසුභ හැටියට ගත්ත තැනම මිත්‍යා දිට්ඨි ගත ඒ සත්‍ය වගේම සිහි මූර්ඡාවෙච්ච උමතුවට පත් වෙච්ච ස්වභාවයක් එක්කම එතනට යොමු වෙන්න පුළුවන් තමයි ඊට වෙයි කියලා හැඟෙනවා. කරුවන් කරනයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මට මතක්ුණේ අර තව ගාථාවක් තියෙන්නේ ඒක දේතානුපස්සනා සූත්‍රයේද කොහෙද අර මේ පිටසන්නේ නැසන්නේ නෙමේ විසන්නේ අර එතන හතරද්ද කොහෙද විස්තර කරනවා අසන්න සන්නේ නේ පියසන්නේ කියලා වගේ. එතකොට ඒ කියන්නේ මෙතන විසන්නේ කිව්වහම සංඥාවක් නැත්තේ නෙමේ ඒකේ
අලහ විවාද සූත්‍රය.
ඒ නැයි සාමින්නාස මට ඒක මතක්ුණේ එතනිනුත් අපිට ගන්න පුළුවන් නේද
මම හිතන්නේ ස්ක්‍රීන් එකේ පේනවනේ 878 ගාතාව කලා විවාද සූත්‍රේ. න සංඤ සංඤේන විසඤ්ඤ සංඤේ නෝපිය සංඤේන විභූත සංඤේ ඒවන් සමේතස්ස විභෝති රූපං සංඥා නිදානං ප්‍රපංච සංකා කියන එතන නුත් ගන්න පුළුවන් අම්මා. මේ භාග්‍යතුන් වහන්සේ දක්වන්නේ මේ නසඤ්ඤ සංඤ يعني සංඥාවේ නැතිවීමක් හරි විසඤ්ඤ සංඤ කියන්නේ අර විසඤ්ඤ එච්ච වගේ එකක් හරි නැත්නම් නෝපි අසඤ්ඤ. නෝපි අසඤ්ඤ කියන්නේ මේ අසඤ්ඤ තත්වයටපත් වුණා හෝ න විභූත සංඤ්ඤ න විභූත සංඤ්ඤ විභූත සංඤ්ඤ කියන්නේ කියන්නේ සංඥාව නැති වුණා කියන අර්ථය කියන අර්ථනක් නෙවෙයි විභූත සංඤ්ඤ කියන අර්ථය විභූත කියන්නේ සමහර තැන්වල ප්‍රකට වූ කියන ප්‍රකට වූ කියන අර්ථයත් විභූත කියලා කියනවා නැත අර්ථෙන් නොත් මේ යෙදෙන අවස්ථා තියෙනවා දැන් අපි හිතමු මේ වගේ සංඥා වේදිත නිරෝධයක් වගේ එකක් ඒ වගේ මට්ටමක් කියලා නිකමට අදහසක් ගමු එතනත් නිවුණා කියන අර්ථයෙන් නෙමෙයි ඒවන් සමේතක් විභූති රූපං පපංච විභූති රූපං සංඥා නිදානාහි පපංච සංඥා හඳුනා ගැනීම හේතුවෙන් මේ ලැබීමක ගිනීමකට යනවා කියලා කියනවානේ ඒතර සංඥාව කියන භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ එකඳු ස්ථානයක්වත් නෙමෙයි සංඥාවක් නැතිකමක්වත් සංඥාව විසඤ්ඤ වීමක්වත් අසඤ්ඤ තලයවත් එහෙම නැත්නම් විභූත සංඥා සංඥාවේ ප්‍රකටත්වයක් නැති අවස්ථාවක් හෝ කියන තැනක් නෙමෙයි මේ ඒ හැම තැනක්ම ගිනීමකට ගිහිලා තියෙන හඳුනා ගැනීම හේතුවෙන් ගිනීමකට ගිහිලා තියෙන්නේ විභූති රූපං මේ ඒක තවත් එක්තරා ස්වභාවයක් ස්වરૂපයක් නේ විභූති රූපං විතරක් තේරුම් ගන්න ඒ සමහර දාට මේ සිංහල පැත්ත ටිකක් සමහර දාට පාලියට වඩා අමාරු වෙන අවස්ථාවක් තියෙනවා පාලියම ගත්තොත් ඒසි
සයින්න්සේ භූත කියන එකේ විපරීත කියන අදහසක් තියෙනවද සංඥා ඉපල්ලාසවල
විභූත කියන වචනේ අර ඒ අර්ථයන් තියෙන වියන්නේ අර සමහර තැන් වල අර වී කියන උපසර්ගයෙන් මේ මොකද්ද දියුණු කියන්නේ අදහස තීව්‍ර කරන තැනුත් තියෙනවා ඒ වගේම වියන්නේ අර්ථය සම්පූර්ණයෙන්ම මේ ප්‍රතික්ෂේප කරන නිෂේධම කරලා දාන්න අනිත් ඒ වගේ අර්ථයකුත් මේ තියෙනවා විභූත කියනකොට මට මතක විදිහට ඔය කටුකුරුද්ද සංඝහන්සේගේ මේ නිවනේ නිවීමේ පොතේ තියෙනවා විභූත සංඤේ කියලා කියන්නේ අර සංඥා වේදිත නිරෝධය වගේ පැත්ත එහෙමත් ගන්න පුළුවන් කියලා වගේ පුංචි මතකයක් තියෙනවා එතන තාදුරටත් පොඩ්ඩක් මේ අදහසක් හොයලා කියන මට්ටමට තමයි අපේ සර් මේ මට ලොකු අදහසක් කියගෙන නැහැ මේ ඉගෙන පොඩ්ඩක් හොයලා අදහසක් කියන
එහෙමයි
ඔව් අපේ සර්
අපට ඔය කියන සංඥා නෝපිය සංඥා විදුහත සංඥා කියනකොට අර නෑකැලලා අයින් කළොත් ඇත්තටම ලෝකයා ඉන්න මට්ටම් ටිකනේ ඒවා එකක්වත් දැක විසඤ්ඤ කියන්නේ නම් සිහි නැතුව වගේ ගන්න පුළුවන් සිහි විසඤ්ඤ නේද කියන්නේ අර සාමාන්‍ය පළවෙනි එක සාමාන්‍ය ලෝකයා ඉන්න සංඥා මට්ටමක් නෙමෙයි ඒක අපි දැන් අද සූත්‍රය පෙන්වන්නේ ඒක විපල්ලාසයක් කියලා ලෝකයාගේ ඒ මට්ටමත් නෙමෙයි සංඥා මට්ටමත් නෙමෙයි අසංඥී කියන එකත් නෙමෙයි අසංඥ තලේ වගේ නේද ඒකට මේ විභූත සංඥා කියනකොට මොන වගේද කියලා හිතුවේ ඒක.
අපි දැනට අපේ සර්ගම සංඥා වේදිත නිරෝධයක් වගේ.
මෙහෙමයි. ඔව්. ඒ ඒකත් තිබුණා කටුකුරුන් දෙ ස්වාමීන් වහන්සේගේ අර්ථයක මටත් මතක විදිහට. එහෙමයි. නිරෝධේ නිරෝධ සංඥා. නිරෝධ සමාපatti වගේ. කියන්නේ හැම එකෙම අර සංඥාවක් නැතුවත් නෙවෙයි හැබැයි මුලා වෙලා කියන කතාව වගේ නේද?
සංඥා නේද හඳුනා ගැනීම නිසා ගිනීමකට ගිහින්න එකක් කියනවනේ නේ. මේ ඔක්කොම ටික නිවීම කියන්නේ මේ 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 කියන සංඥා සංඥී හරි විසඤ්ඤ සංඤී හරි අසඤ්ඤ අසඤ්ඤී හෝ විභූත සංඤී කියන තැනත් එක නෙමෙයි නිවීම කතා කරන්නේ. ඒ ඔක්කොම ලැබීම එක තමයි කතා කරන්නේ කියලයි ගාථාවේ සාමාන්‍ය අදහස ඇටියට අපිට කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ.
එතන මේ සංඥා නිදාන පංච සංඥා පංචවලට යන්නේම දැන් අර මේ මෙතන දැන් සංඥා විපල්ලාස නිසා නේද කියන එක මම දැන් මේ සූත්‍ර දෙක සම්බන්ධ කිරීම කොහොමද කියලා හැබැයි එක වගේ අර කියනවා නේද සයිනස්.
ඔව් අපේ සරත්‍රම කියන්නේ අඳුනා අර අර අක්කේය සංඥිනෝ ගාතාවෙත් එහෙම කියවිල්ලෙහි පිහිටලනේ අක්කේය සංඥිනෝ සත්ත සත්‍යා කියවිල්ලෙහිම අක්කේය කියවිල්ල හඳුනාගෙන සත්‍යා එක පිහිටලම ඉන්නවා කියලා කියනවනේ. එතකොට මෙන්න මේ කියවිල්ල පිරිසින දකින්න පුළුවන් කමක් තියෙනවනේ. එහෙම නොතින් මේ
විතරයි සංඥාව සංඥා මිරිඟුව කිව්වා වගේ නේද?
අන්න හරි. ඔව්.
පසුබිම් සමිනුත්
අවචර මහත්තයා
සමිනුත් ඥානත් වගේ තියෙන කාරණා ටික බලනකොට සමිනුත් මේකට මේ මේ කතා කරද්දීට සාධාරණ කරන්න පුළුවන් ද සමිනුත්? ඥානත් වගේ කතා කරන්නේ එක්කද විපල්ලාස ස්වභාවයක් වගේ නේද සමිනුත්?
ඔය ලාබනානත් වගේ ඒ තැඟරුණුත් කතා කරා ගෝචරක් යන ඉස්මතු කරගෙන ලාබනානත් සූත්‍රය නේද? එතැදි කත්තා කරනේ ධාතුනානත්තම් භික්කවේ පටිච්ච උප්පජ්ජති සංඥානානත්තම් කියන කියනවනේ. මහණෙනි ස්වභාවයන්ගේ නානත්වය නිසා උපදිනවා කියලා කියනවනේ සංඥානානත්තම්. සංඥානානත්තම් කියන්නේ හඳුනා ගැනීම වල විවිධත්වයක් ඇති වෙනවා කියලා කියනවනේ. ඊට පස්සේ සංඥානානත්වය නිසා උපදිනවා කියනවනේ සංකල්පවල විවිධත්වයක්. සංකල්පවල විවිධත්වය නිසා ওই විදිහට යෙදීමවල විවිධත්වයක් උපදිනවා. යෙදීමවල විවිධත්වය නිසා විඳීමවල විවිධත්වය. විඳීමවල විවිධත්වය නිසා කැමැත්තේ නානත්වය. කැමැත්තේ නානත්වයේ විවිධත්වය නිසා පරිලාහ කියලා කියන්නේ අර දාහය දැවීම වගේ. ඒ නිසා දැවිල්ලත් එක්ක පරියේෂණ සෙවීමේ නානත්වය ඒ නොවිදිර ලාභ නානත්ව කතා කරනවනේ.
එහෙමද?
ඒ දැන් කතා කරමු. දැන් අපිට පුළුවන් රූප නානත්වය ධාතු නානත්වය කියන්නේ මොනවද? කතමංච පිට්ඨුවේ ධාතු නානත්ව රූප ධාතු ඔය විදිහට කියනවා. ශබ්ද ධාතු කියන්නේ ස්වરૂප ස්වභාවය හෙවුවනම් ශබ්දේ ස්වභාවය හෙව්වනම්, ගන්ධේ ස්වභාවය හෙව්වනම්, රසේ ස්වභාවය හෙව්වනම්, පහසේ ස්වභාවය හෙව්වනම්, අරමුණු වල ස්වභාවය හෙව්වනම්, එතකොට මෙහෙම මෙහෙම ලාභනානත්වය දක්වාම ලැබීමක් එහෙම විහිදිලා විසිරලා යන්නේ නැහැ. එතනින් හරි අපි හිතමු සංඥානානත්වයක් කියලා කියන්නේ හඳුනා ගැනීමේ විදත්වයක් තියෙනවනම් ඒක මේ ඒ විදිහට දැන් සංඥාව උපමා කරලා තියෙන්නේ මිරිඟුවටනේ. මිරිඟුවේ ඇත්ත දැක්ක තැන හැබැයි මෙහෙමයි, මිරිඟුව මෙන්න මෙහෙම එකක් නේ කියලා අපි ගිය සතියේ ටිකක් විතර කතා කරා. මේක මෙන්න මෙහෙම දෙයක් නේ කියලා ආපහු වැටහීමකට එනවා. වැටහීමකට ආවට පස්සේ ඒක මොකද්ද? මේක මෙන්න මෙහෙම කාර්යයක් මෙතන තියෙන්නේ. ඒක ditthi විපල්ලාසයක් කියන්නේ. එහෙම නැත්නම් චිත්ත විපල්ලාසයක් කියහා ඒක හිතා ගන්නවා මෙන්න මෙහෙම දෙයක් කියලා. එහෙම නැත්නම් මේක මෙන්න මෙහෙම දෙයක් කියලා අඳුන ගන්නවා. ඒක තවත් සංඥා විපල්ලාසයකට යනවා. එහෙනම් නිසා මොකද්ද? මෙතනදී ඇත්තටම මේ අපේ ගෝචරත්වයක් හරි ස්වභාවයක් හරි ඇත්තටම අර උපමාවක් දෙන්නේ උපමේයකට අනුරූපවනේ. අන්න එතකොට අර විමසීම කියන දේ අපි ඇත්තටම අපේ ඇතුලේ සිද්ධ වෙන්නම ඕන. එහෙම නැත්තම් එහෙම නොවිච්ච තැන අපි ආපහු සංඥානානත්වයක් චිත්තනානත්වයක් එහෙම නැත්තම් සමයින මේ විපල්ලාසයකට යනවා. සංඥා විපල්ලාසයක්, දිට්ඨි විපල්ලාසයක්, චිත්ත විපල්ලාසයක් තව ආපහු එහෙම තැනකින් අපි නතර වෙන්න පුළුවන්.
එහෙමයි සාරා.
ඔව් කියන්න.
සංඥාන්සේ එතන සංඥාන්ට කතා කරන්නේ මේ විභංග කොට දැක්වීමක් වගේ ගන්න සංඥාන්ද?
විභංග කොට දැක්වීමක් කියන්නේ
ඒ කියන්නේ සංඥාන්තමය සංඥාව කියන්නේ විපල්ලාසය කියන එක මේ හොවා දක්වන විභංග කරලා දක්වපු වගේ ස්වභාවයක් සංඥා තියෙන එතන
නෑ විකෘතියක් කියලා කියලා තියෙන්නේ.
එහෙමයි.
ඔව්. දැන් අපි අපරිඤ්ඤාතං තස්සාති වදාමි කියලා කියන දැන් අපි හිතමු අපි මූලපරියාය වගේ සූත්‍රයක් අරගෙන මූලපරියාය වගේ සූත්‍රය කරගත්ත පස්සේ මේ මූලපරියාය සූත්‍රවලද කියන්නේ සංජානාති මට්ටම
එහෙමයි කරන්නේ.
වෙන කතා කරන අපරිඤ්ඤාතං තස්සාති වදාමි කියලා එහෙමනේ කියන්නේ. දැන් ගොඩාක් මෙන්න මෙහෙමයි කියන්නේ. උදාහරණයක් මම කියන්නම්. ඉද වික්කවේ අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවි. එතකොට අදහස් වෙනවනේ මහන් මෙහිදී ඔන්න අසුතවත් පුතුජනේ කියන අය ආර්යයන් දැකලා නැහැ. ආර්ය ධර්මයේ දක්ෂ නැහැ. ආර්ය ධර්මයේ විනීත නැහැ. සත්පුරුෂය දැකලා නැහැ. සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැහැ. සත්පුරුෂ ධර්මයේ ඉක්මිලා නැහැ. ආන්න එහෙම කෙනා මොකද කරන්නේ? අන අසුතවත් ශ්‍රුතවත් නැහැ. අහලා නැහැ. පටවින් පටවිතෝ සංජානාති අන් තදගතිය වශයෙන් හඳුන ගන්නවා. අන්න පටවින් පටවිතෝ සංඥත්වා තදගත වශයෙන් දැනගෙන හඳුනගෙන පටවින් මඤ්ඤති තදගතිය කියලා හංගිනවා. පටවියා මඤ්ඤති තදගතියෙන් කියලා හංගිනවා. හිතා ගන්නවා පටවිතෝ මඤ්ඤති තදගතියෙන් කියලා හංගිනවා. පටවින් මේති මේ තදගතිය මේ මම කියලා හංගිනවා. පටවින් අභිනන්දති තදගතිය කියලා සතුට වෙනවා. සංකිස්ස හේතු මොකද්ද? හේතුව අපරිඤ්ඤාතං තස්සාති වදාමි අන් සංඥා විපල්ලාසයක් වෙනවරන් ඉන්න හේතුව මොකද්ද? අශ්‍රුතවත් තමයි එක අපරිඤ්ඤාත යෙදෙන කරුණ පිරිසිදු නොදැකීම අපරිඤ්ඤාතං කියලා කියන්නේ. අන්න එතනින් අපිට ගන්නත් පුළුවන්. මොකද මේකෙත් අර පටවින් පටවිතෝ සංජානාති පටවින් පටවිතෝ සංඥත්වා අන්න එතන සංඥාව ගැන කතා වෙනවනේ ආචර මහත්තයා. අසුතවා කියන වචනයත් එනවා. අපරිඤ්ඤාතං තස්සාති වදාමි පිටිසිඳ දැක්කේ නැති නිසා කියන වචනයත් ගන්න
පුළුවන්.
එහෙනම් මේ මට්ටමට යන්නේ ඔන්න පිටිසිඳ මොඩ කියන කියන කාරණයත් එක්ක.
ගොඩක් තින් සයිනස්
කරනවා.
එතන සම්මත සම්මත මත මේ දැන් තමයි හදන්නේ. එතන දැන් මෙතන ඇත්තටම මූලිකම තැන එතන සංඥාවේ එතන ඒ සංඥාත්තා කියන අර එතනින් ඒ කියන්නේ නොදැක්කම නිසා මෙතන මේ සූත්‍රයේ දැන් සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දික්ඛි විපල්ලාස කියලා තුනක් විදිහට පෙන්නන්නේ ඒ ඒ ස්වභාවය ගැන පොඩ්ඩක් මේ විස්තර කරලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. තේරුම් ගන්න.
විපල්ලාස සූත්‍රයේදී දැන් විපල්ලාස කියනකොටම විකෘතියක් කියන වචනේ එනවනේ. විකෘතියක් කියලා කියනකොටම ඒකේ වාක්‍යප සූත්‍රයට අවතින් අම්ම දැන් කියන්නේ මේ චත්තාරෝම භික්ෂුවේ කියන කරුණු හතරක් තමයි මුල් කරන්නේ. සූත්‍රයේ කරුණු හතරක් තමයි මුල් කරන්නේ චත්තාරෝ. දැන් මෙතන සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස තුනයිනේ. අන්න එතකොට අර කරුණු හතර තමයි අනිච්චේ භික්ෂුවේ නිච්ඡන්ති. අන්න එතනින් තමයි අර වචන ටික ඇඳිලා යන්න ඕන. අනිච්චේ අනිත්‍ය යෙහි මහණෙනි අනිච්චේ නිච්ඡං ඉති. නිච්ඡයයි ගියපු තැනම අන්න හඳුනාගන්නේ විකෘතිය. හිතන විදිහේ විකෘතිය. දැක් දිට්ඨි විපල්ලාස දැක්මේ විපල්ලාසය. එතකොට එතනින් ගත්තට පස්සේ දැන් අනිත්‍ය නිත්‍යයි කියලා ගන්න තැනම අනිත්‍ය මොකක්ද කියලා බලන්න යමුණෝතින් භාග්‍යතුන් වහන්සේ අනිත්‍ය කියන වචනේ යොදලා තියෙන්නේ මොන වගේ තැනකද කියලා ගත්තොත්ින් අපිට සබ්බේ සංඛාරා කියන වචනයට යන්න වෙනවානේ. මේ සබ්බේ සංඛාරා අනිච්ඡාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මානත්තාති, අර ඒ වගේ තැන් වලින් යන්න පුළුවන් නේ. උට දැන් අනිත්‍ය නිත්‍යක් හැටියට ගත්ත තැනම හඳුනා ගන්න එක විකෘති. හිතන විදිය විකෘති, දකින විදිය විකෘතිනේ. අන්න එතකොට අනිත්‍ය කියන තැනට වචනේ අපි ධම්මපදයට ගියොතින් අපිට ගන්න වෙන්නේ අනිත්‍ය කියන වචනයත් එක්ක සංස්කාර කියන වචනේ. එතකොට සංස්කාර කියලා කියනකොට සකස් වීම කියන තැනම තමයි අපිට ගන්න වෙන්නේ නේ. සංස්කාර සකස් වීම කියන තැනින්. එතකොට අර ලොකු ස්වාමීන් වහන්සේ පහුගිය කාලේදී මතක් කළේ අද අපි මේ ගන්න සාපේක්ෂ මැනීමක් එක්කනේ යමක් ගන්න. දැන් ඉපදීම ගන්න නොඉපදීම එක්ක සාපේක්ෂව. එතකොට ලෙඩවීම ගන්න ලෙඩ නොවීම කියන කාරණයට සාපේක්ෂව. මියදීම ගන්න නොමී මැරෙන නැති එකට සාපේක්ෂව. එතකොට සාපේක්ෂත්වයක් දෙකක් අතරක්. දෙකක් අතරක් කියනකොටම ඒ දෙකක් අතර කාලයක් පැන වෙනවා, දුරක් පැන වෙනවා, අවකාශයක් පැන වෙනවා. එතකොට දෙකක්. එතකොට සාපේක්ෂත්වයක් නැතුව දුක නම් දුක කියන්නේ මොකක්ද? දැන් නිදර්ශනයක් හැටියට දැන්
මේ මා අපේ මහා බෝධිසත්වයන්ට කියනවනේ කවුද චන්නේමතියා අපිත් මැරෙනවා මෙන්නමයි කියලා සසල කියද්දි මහා බෝධිසත්වයන් ඉපදීම කියන්නේ මොකක්ද කියලා. අන්නේ ඉපදීම කියන සාපේක්ෂක මැනීමකින් තොරව එකරුණම විමසීමකට පත් වෙනවා නම් එකරුණම ඉපදීම නම් අපිටම ඉපදීම නම් ඉපදීම නම් ඉපදීම පෙනීම නම් පෙනීම තදගතිය නම් තදගතිය ඇස නම් ඇස එකරුණම මැනීමකින් තොරව සාපේක්ෂකත්වයෙන් තොරව එකරුණම ඇත්තටම කියනවා නම් අපිට ලෝකේ අනිවාර්යයෙන්ම හිතන්නේ නැති තැනම දෙකක්ම තමයි යන්නේ කියන දෙයක් නැහැ. හැබැයි හිතන තැනම දෙකක් කියන පැත්තකට යන විදියක් නැහැ. අන්න එතනම හිතන ගතියක් ඒ හිතන කරුණක් එක්ක හිතන ගතියක් ඉක්මතු වෙච්ච තැනම අන්න සංස්කාරමය අර සංකතයක් කාය සංකතයක් එක්ක යන්න පුළුවන්නේ නේද? සංකතයක් හිතන ගතියක් එක්ක සංකතයක කියන නෝන පැත්තෙන් කතා කරනවා නෙවෙයි, සකස් වූවා කියන දෙයක් කියන පැත්තකට යන්නේ නැහැ. අයන් ඉදන් කියන පැත්තට යන්නේ නැහැ. මේ මේක මේ අර මේ කියන තැනට යන්නේ නැහැ. ඇඟිලා දික්කල මෙන්න මෙහෙමයි කියලා කියන යමක් දෙයක් තැනක් කියන යනක මෙසේ වගේ කාරණයක يعني මේ කියලා කියන බැරි මෙන්න මෙහෙමයි වගේ තත්ත්වයක් ඉස්මතු වෙනවානේ. අර හිතන ගතියක් එක්ක අනේ හිතන ගතියක් එක්ක මාර්ගයක් බුද්ධ වචනයක් කල්‍යාණ මිත්‍රි වචනේ අර්ථෙන් පරිසමාප්ත අර්ථෙන් බාහිරකට යොමු වීම කියන දේ සිද්ධ වුණා නම් ප්‍රතිපදාවකට යොමු වෙනවත් එක්කම අනේ එතකොට සංස්කාර කියන වචනේ ඉස්මතු කරගන්න පුළුවන්. තොරේ සබ්බේ සංකාර සියල්ලම සියලුම එතකොට එහෙම විමසන ගතියෙන් බාහිරකට නැමිලා විමසන ගතියෙන් යුක්ත වුණාට පස්සේ අනිවාර්යයෙන්ම එයාට සංස්කාරනේ. ඒක සංස්කාර කියන වචනයක් එක්කම අනිත්‍ය කියන වචනේ තමයි ඉස්මතු වෙන්නේ. එතකොට සබ්බේ සංකාර අනිත්‍යයි අදාපඤ්ඤයි පස්සේ අද නිබ්බින් සීදුකේ සමග විසුද්ධිය. අන්න ඒක සංස්කාර කියන කොටම එතන ඒ විග්‍රහය තුල අනිත්‍යයක් ගැබ් වෙනවා, ප්‍රඥාවක් ගැබ් වෙනවා, මාර්ගයක් ගැබ් වෙනවා, නිබ්බින්දති ස්වභාවයක් ගැබ් වෙනවා, මග්ගෝ විසුද්ධියට මාර්ගයක් ඉස්මතු වීමක් වෙනවා. එතකොට ඔන්නෝයේ සංස්කාර සකස් වීම වල අනිත්‍ය ඉස්මතු වෙච්ච තැන අන්න එතකොට සංඥා විපල්ලාසයකට දිට්ඨි කියන්නේ අඳුන ගැනීමේ විකෘතියකට, ඊළඟට හිතන විදිහේ විකෘතියකට, දකින විදිහේ විකෘතියකට යවෙන්නේ නැහැ. මොකද මාර්ගය කිසිමක වෙච්ච නිසා. ඒක විපල්ලාස පැත්තට තල්ලු වෙන්නේ නැහැ. අනිත්‍ය අනිත්‍ය හැටියට දකිද්දි. එතකොට ඒ අනිත්‍ය අනිත්‍ය හැටියට දකිද්දි කියන දෙන අම්මා මේ මේ ගාථා ටිකේ කිසිමක කලේනේ. සත්තා සංගච්ඡanti සංසාරං ජාති මරණ ගාමිනු මේ සත්‍ය සසර සැරි කියන්නේ ජාති ජරාවට යටලා ගමන් කරද්දී යදා යම් කලෙක බුද්ධා ලෝකස්මින් උප්පන්නයන්ති පබංකර අන්න පබංකර ප්‍රභාව කරන්නා වූ නැත්නම් ආලෝකේ කරන්නා වූ භාග්‍යතුන් වහන්සේ ලෝකෙට පහළ වෙලා තේමං ධම්මං පකාසෙතිත්තේ ඒ භාග්‍යතුන් වහන්සේ ඔවුන්ට මෙන්න මේ ධර්මයේ දේශනා කරන දුක්ඛූප සමුදාමය දුක් සංසිඳවන ස්වභාවයෙන් යුක්ත වෙච්ච තේසං සුත්තාන අන්නේ ධර්මයේ අහන්න කියන ඕන එක පැත්තකින් භාග්‍යතුන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා ලෝකයේ එළිය කරමින් දේශනා කරන ඊතරව කරවන ධර්මය අහන්න කියලා කියනවා. තේසං සුත්තාන අනේ ධර්මයේ අස. ඒතර සප්පඤ්ඤා අන්න ප්‍රඥාවෙන් යුක්ත අන්න හිතන ගති මේ කියලා පැනපදියම නැග ගන්න රැඳෙන විදිහේ චින්තනයක නැති
විමසීමෙන් යුක්ත සප්පඤ්ඤා නෝනති කෙනා මේක ඇහුවට පස්සේ සචිත්තම් පටි පච්ච ලද්දතේ ඒක හිතෙන් මනෙන් වටහාගෙන ඒ පැත්තට ඒ කියන්නේ අවබෝධය ලබා ගන්න වගේ ඒ ධර්මය අහලා හිතට අවබෝධය ලබාගෙන ගැනීමකට යනවා කියන්නේ ලබා ගන්නවා. එතකොට ඒ අවබෝධයත් එක තමයි අනිත්‍ය අනිත්‍ය වශයෙන් දුක දුක හැටියට අනාත්ම අනාත්ම හැටියට අසුභය අසුභය හැටියට සම්මාදිට්ඨිය සමාදාන සම්මාදිට්ඨිය හරි දැක්මින් සමාදාන වෙනවා කියලා කියන්නේ අපි යුක්තයි කියලා කියන්නේ සමාදන් වීම හේතුවෙන් යහපත් දැක්ම සමාදන් වීම හේතුවෙන් සම්බන්ධකම් උපච්චගොන්ති කියන සියලු දුකින්ම උපච්ච කියන්නේ මේ ඉක්ම වෙනවා කියලා කියන්නේ සියලු දුක ඒතර වෙනවා ඉක්ම වෙනවා කියන සියලු දුකින් වෙනවා ඒතර වෙනවා කියන තත්ත්වයට පත් වෙනවා කියලා කියන එකකට නම් එතකොට අර විපල්ලාසේර සංඥා වේවා චිත්ත වේවා දිට්ඨි වේවා විපල්ලාසයකට නොයන්න නම් අනිත්‍ය අනිත්‍ය ලෙසින් දුක දුක හැටියට දකිනකොට අනිත්‍ය නම් සංස්කාර ස්වභාවය අනාත්ම නම් ධම්ම ස්වභාවය එක තමයි ඉස්මතු වෙන්න ඕනේ. එතකොට ඒ පැත්තත් එක යම්ම දායකක් කතා කරන්න පුළුවන්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
පොය දවසත් නිසා සුනන්ද මහත්තයා අපි
අපි අදට එමන අවසාන කරමු. එයට පොය දවස නිසා වැඩවරක් තියෙන නිසා අස අපි අවසාන කරමුද?
හොඳයි,
අපි කාලය ගන්න නැතුව මේ සාකච්ඡාවෙන් ගණිත කරගත්ත සියලු කුසල් අපි ප්‍රථමයෙන්ම මේ මහාචාර්ය රවි ඔබගේ මාතාට අනුමෝදන් කරනවා. නිදුක් නිරෝගී තිර ජීවනය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරමින් මම ඔබගේ මිතුමාට ආරාධනා කරනවා සාකච්ඡාව අවසන් කරන්න නිසා. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි හැම දෙනාටම. ඉතින් අපිට අපේ ස්වාමීන් වහන්සේ කොහොම වටිනා සූත්‍ර පැහැදිලි කරලා දුන්නා. ඒකෙන් අන්තනේ හැමෝටම මේ ගහම දකින්න උපකාරයක් ගන්න පුළුවන්. ඉතින් අපි හැමෝම රැස් කරගත්තු පින්වත් වහන්සේට අනුමෝදන් කරමු. තව තවත් මේ වගේ සදහම් සාකච්ඡා පවත්වන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න නිදුක් නිරෝගී භාවය ලැබෙන්න තවත් ධර්ම අවබෝධයේ පිණස හේතු වාසනා වෙන්න කියලා උන්වහන්සේට පුණ්‍ය ආනුමෝදනා කරමු. එයාගේ මේ සාකච්ඡාව ආරම්භ කරන්න සුනන්ද මහත්තයාගේ මුළු වීමෙන් ආරාධනා කරනවා. එතුමම මේ නාලිකාව පවත්වාගෙන යනවා. ඉතින් එතුමටත් ඒ පවුල්වල සැමටත් අපි පුණ්‍ය ආනුමෝදනා කරමු. ධර්ම දානමේ කුසලයේ ඒ හැම දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබිලා තව තවත් ඒ දහම අහන්න පරිසරය සකස් වෙලා මේ ජීවිතේම ධර්ම අවබෝධය සඳහාම උදව්පකාරී වෙන්න කියලා සහභාගී වෙන අපි හැමෝටම තව තවත් ඒ දහම විමසන්න උදව් වෙලා මේ ලැබුණ කලාතුරකින් ලැබුණ ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්කම ලැබෙන්නම හේතු වාසනා වෙන්න කියලා තෙරුවන් සරණයි එම දෙන්නාට.
තෙරුවන් සරණයි තමයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.